හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් ද. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ඊයේ පෙරේදා පළමුදා දවස් තුනේදීම බුදුහාමුදුරුව මේ මගඵල ලබන්නට, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට, ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්නට, නිබ්බානස සච්චික්‍රියා තත්වය සාක්ෂාත් කරගන්නට උපකාරක වූ ඒකායන මාර්ගය විස්තර කරා මහා සතර සතිපට්ඨාන සූත්‍රය. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ මේ භාවනාවකටම අදාළ එදා දේශනා කරපු තවත් සූත්‍රයක්, බොහොම කෙටි සූත්‍රයක්, කායගත සති සූත්‍රය. මේ සූත්‍රය පිළිබඳව අද විනාඩි කීපකින්, මං හිතන්නේ විනාඩි 30ක් 40ක් යයි, බොහොම කෙටියෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරුව මුල් අවුරුදු 25ක් තුල, මුල් අවුරුදු 25ක් යනකම් බුද්ධත්වයට පත් වෙලා වාසය කළේ අර බිම්බිසාර රජුරෝ හදා දුන්න මගධ රටේ රජගහ නුවර, ඒ වේළුවනාරාම, එතන ආරාම 28ක් පමණ තිබුණා. ඊට පස්සේ ඔය අතරතුරේ සුදත්ත සිටුතුමා, අනේපිඩු සිටුතුමා මේ රිටිගල, එහෙම නැත්නම් ජේතවනාරාමය සකස් කළා, බුදුහාමුදුරන්ට පූජා කළා. බුදුහාමුදුරුව ඊට පස්සේ ඒ අවුරුදු 24කට පස්සේ ජේතවනාරාමයට වැඩම කරලා, ඊගාව අර 79 වෙනි අවුරුද්ද දක්වාම වැඩි කාලයක් වාසය කළේ ජේතවනාරාමයේ අර සවැත් නුවර. ඒ ජේතවනාරාමයේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ බුදුහාමුදුරුව හැමදාම මේ ජේතවනාරාම වැඩ වාසය කරන දවස්වල වෙන කොහෙවත් පිටට ගියේ නැත්නම් ගම්වල, නියම් ගම්වල ධර්ම දේශනා කරන්න, හැමදාම හවසට ධම් සභා මණ්ඩපයේදී ධර්ම දේශනාවක් කරන. අදත් ඒ ධර්ම සභා මණ්ඩපය සවැත් නුවර අර රිටිගල ඕන කෙනෙකුට දකින්න ලැබෙනවා. ගියාම මේ ධම් සභා මණ්ඩපයට හැමදාම හවස් යාමේ සිව්වනක් පිරිස, භික්ඛු භික්ඛුනි, උපාසක උපාසිකා සිව්වනක් පිරිසම රැස් වෙනවා. එහෙම සිරිතක් තිබුණා හවස 4ට 5ට. ඒ වෙලාවේ ධම් සභා මණ්ඩපයට රැස් වෙලා ඉන්න වෙලාවේ මේ සිව්වනක් පිරිස, ඒගොල්ල අතර කතාබහක් ඇති වුණා. අච්චරියං ආහුසෝ අබ්බූතං ආහුසෝ යාමංච විදං තේන භගවතා ජානතා පස්සතා අරහත. තියෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලීකතා මහප්පලාවුත්තා මහානිසංස. මේ බුදුහාමුදුරුවෝ දැන් මේ කාලෙ වෙනකොට මේ අවුරුදු දැන් ජේතවනාරාමයට ආවේ අවුරුදු 25කට පස්සේනේ. ජේතවනාරාමයට අහිල්ලත් සමහරට අවුරුදු 10ක් විතර යන්න ඇති. මේ අවස්ථාවක තමා මේ ධම්මසභා මණ්ඩපේ මේ කතාව ඇති වුණේ. මේ හිටපු භික්ඛු භික්ඛුණී උපාසක උපාසක උදවිය කායගත සතිය බුදුහාමුදුරුව ඉස්සර දේශනා කර බව අහලා තිබුණා. නමුත් කායගත සති සූත්‍රය මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ, අහගෙන හිටියේ අහලා තිබුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ අහලා තිබුණා මේ කායගත සති සූත්‍රය භාවිතා කිරීමෙනුත් බහුල භාවිතා කිරීමෙනුත් මහප්ඵල මහානිසංස ලබාගත හැකියි කියන එක. ඒ අනුව ධම්මසභා මණ්ඩපයේදී මේ ගැන කතා වුණා. මෙහෙම කතා වෙනකොට තමයි බුදුහාමුදුරුව ධම්මසභා මණ්ඩපයට වැඩියේ. බුදුහාමුදුරුව ඇවිල්ලා ඇහුවා, මොකක්ද මම ඉස්සෙල්ලා ධම්මසභා මණ්ඩපේ සාකච්ඡා කළේ කියන එක. එතකොට ඒ හිටිය භික්ඛු භික්ඛුණී කවුරුව කිව්වා මේ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි මෙහෙම සූත්‍රයක් තියෙනවා, දේශනාවක් තියෙනවා, මාර්ගයක් පාරක් කියලා තියෙනවා, අපි ඒක දන්නේ නැහැ, ඒක මහත්ඵල මහානිසංස බවයි දන්නේ, අපි කැමති මේක අහන්න කියලා. ඒ ගමන බුදුහාමුදුරුව ඒ වසර ගණනාවකට පස්සේ දැන් මුල් කාලේ මේ කායගත සත්‍ය සූත්‍රයේ දේශනා කළා. නමුත් අවුරුදු 30ක් 40ක් දැන් කායගත සත්‍ය සූත්‍රය දේශනා කළේ නැහැ. ඊට පස්සේ අවුරුදු 30කට 40කට පස්සේ ජේතවනාරාමයේදී දේශනා කරපු කායගත සත්‍ය සූත්‍රය තමයි ත්‍රිපිටකයේ සටහන් වෙලා සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනුව බුදුහාමුදුරුව ආරම්භ කළා කායගත සති සූත්‍රය. කතං භාවිතාච භික්කවේ කායගත සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා. කොහොම කවුරු භාවිතා කළොත්ද, බහුලව භාවිතා කළොත්ද මේ කායගත සති සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන ඒ මාර්ගය පාර මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියන එක බුදුහාමුදුරුව විග්‍රහ කළා. මෙතෙන්දිත් බුදුහාමුදුරුව විග්‍රහ කළේම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායකායානුපස්සනාවට අදාළ කරුණු 14, පබ්බ 14. ඉද භික්කවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උදුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිට්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රසං වා අස්ස සන්තෝ රසං අස්ස සාමීති රසං වා පස්ස සන්තෝ රසං පස්ස සාමීති පජානාති. ඊගාවට සබ්බකාය පටිසංවේදී අස්ස සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සාමීති සික්කති පසම්බයං කාය සංකාරං අස්ස සාමීති සික්කති පසම්බයං කාය සංකාරං පස්ස සාමීති සික්කති. අස්ස පස්ස දෙපැත්ත දිගින් දිගටම මේ සියලු තැන්වල අස්ස පස්ස විග්‍රහ කළා. විග්‍රහ කළා ඒ අනුව දැන් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මේකමයි. හැබැයි ඊට පස්සේ අවසානයේ අර එතන කියනවා අර පච්චුපට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. නමුත් මේකේ එහෙම එකක් කියන්නේ නැහැ. මේක කියනවා ඊට වඩා වෙනස් දෙයක්. තස්ස මේ ආකාරයට ආනපාන සති සමාධිය යමෙක් භාවිතා කරනකොට මේ තස්ස කියන වචනේ අර යමක් කරනකොට ඒකෙන් ලැබෙන ඵලය විග්‍රහ කරන්න අර හේතුවයි ඵලයයි දෙක අතර සම්බන්ධය දක්වන්න තමයි බුද්ධ දේශනාවේ කොහේ හරි තස්ස කිව්වේ න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධං ඒ එතනත් තස්ස තියෙනවා මේ හැම තැනකම තස්ස කියන වචනේ තියෙනවා නම් යම් තැනක මාගදී භාෂාවේ හේතුඵල සම්බන්ධයක් හොඳ පැත්තට හෝ නරක පැත්තට දෙපැත්තටම විග්‍රහ කරන්න පාවිච්චි කළ වචනේ තස්ස තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති ගේහසිතා සරසංකප්පාති තමා රාග දේශ මෝහ තුන පහියන්ති ඒ අස්සපස්ස කරනකොට තරහක් එනකොට ඒ තරහ වෙනුවට මෛත්‍රිය ගන්නවා රාගයක් එනකොට ඒ වෙනුවට අසුභානුස්සතිය ගන්නවා ඒ වගේම නිච්ච වෙලා තියෙනවා නම් සුඛ වෙලා අට වෙලා තියෙනවා නම් අනිච්ච දුක්ඛ අනුපස්සනා කරනවා ඒ නිසා හැම තැනකදීම මේ ආනපාන සති සමාධිය භාවිතා කරනකොට තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ දිගින් දිගටම මේ ආකාරයට ඒ කෙලෙස් ප්‍රහාණය කරනකොට පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පාති පහියන්ති ඒ සරසංකප්පා තේ කිව්වේ තුනක් රාග දේශ මොහ පහියන්ති ඒ අනුව තේසං පහන රාග දේශ මොහ තුනට සමා තේසං කිව්වේ තේසං පහන අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති මේ බුද්ධ ඥාන පද හතර පූර්ණය වෙනවා දැන් මෙතන බුද්ධ ඥාන පද හතර තමා සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති අර චූලහට්ටි පදෝපම සූත්‍රයේ මේ බුද්ධ ඥාන හතර සන්දිස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති හැටියට විග්‍රහ කළා ඒ දේම මෙතනදී සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති හැටියට විග්‍රහ කළා කෙනෙකුගේ නිවන් මඟ මුල ආරම්භයේදී මේ හිතේ තේසම් පහන අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති තත්ත්වයට පත් වෙන්න ඕනේ ඒ අනුව එවං භික්කවේ භික්ඛු කායගත සති භාවේති කායගත සතිය මේ ආනපාන සති සමාධි පබ්බය දිගින් දිගටම භාවනා කරනකොට ඒ පුද්ගලයාගේ හිතේ අර රාග දේශ මොහ කෙලෙස් ඉවත් වෙලා ඒ වෙනුවට නෙක්ඛම්ම අව්‍යාපාද මෙත්තානුසතිය අවිහිංසා මේ වගේ යහපත් ඒවා රාගය ද්වේෂය මෝහය පවතින්නේ ඒ වෙනුවට යහපත් පිරිසිදු සිතිවිලි ඇති වෙනවා ඒක මෙතන විග්‍රහ කරා ඊළඟට දෙවෙනි පියවර පුනච පරම්භිකවේ යම් කිසි තැනක පුරච පරම්භිකවේ කිව්වොත් නැවතත් තවත් අවස්ථාවක් තවත් පියවරකදී කියන එකයි පුනච පරම්භිකවේ බික්කු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝවා තිතෝස්මින්ති පජානාති නිසින්නෝවා නිසොන්නෝස්මින්ති පජානාති සයනෝවා සයනෝස්මින්ති පජාන අර ඉරියාපත පබ්බේ ගච්ඡන්නෝවා තිතෝවා නිසින්නෝවා සයනෝවා ඇවිදිමින් සක්මන් කරමින් හිටියත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් සයනක හාන්සි වෙලා හිටියත් ඒ ආනපාන සති සමාධිය වඩනකොට නැවත අර තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ येन आयस्मा गेसिता सरसंकप्पाते पहियन्ति तेषां पहाना यत्तमेव चित्तं संतिट्ठसि सन्निषीदति एको दिहोति सम्मादियति एवंपि भिक्खवे भिक्खु कायगता सतिं भावेति. දිගටම බුදුහාමුදුරුව මේ කායගතා සති සූත්‍රයේත් අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පබ්බ 14 කාය කායනුපස්සනාවට අදාළව මේකෙත් ඒ ආකාරයටම විග්‍රහ කරා සම්පඤ්ඤ පබ්බයත් ඒ විදිහටම ලෝකිතේ විලෝකිතේ සමිජිතේ පසාරිතේ මේ ඒ ආකාරයටම විග්‍රහ කරලා තේසම් පහනා අධ්‍යත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති. ඒ වගේම ඊගාවට පටික්කුලක මනසිකාරයත් අර කොටස් 32ම කේසමත්තකාතත පරියන්තම් පූරණානප්පකාරස අසිච්චනෝ පච්චවෙක්කති. ඒක මං විග්‍රහ කරන්න යන්නේ මොකද මහා සතර සතිපට්ඨාන සූත්‍රයේදී වචනින් වචනෙම පදයෙන් පදයෙන් මේක විග්‍රහ කරපු නිසා මේ කායගත සති සූත්‍රයේ ඒ වගේම ආනපාන සති පබ්බය ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය පටිකූල මනසිකාර පබ්බය ධාතු මනසිකාර පබ්බය සහ නව සීවතික පබ්බය මේ පබ්බ 9ම 9යි 5යි 14ම ඒ විදිහටම විග්‍රහ කළා. හැබැයි වෙනස මෙතෙන්දි අර අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීයති අජත්තං වා කායකයන් පස්සී බහිද්ධා වා කායකයන් පස්සී අජත්ත බහිද්ධා වා කායකයන් පස්සී ඒ මොකවත් නෙමෙයි කියලා තියෙන්නේ. මෙතන කියලා තියෙන්නේ තේසං පහනා අජත්තමේ උචිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. ඒකෝදි හෝති කියන්නේ මේ ධානයකටපත් වෙන්න අර හිතේ ඇති වෙන ඒකාග්‍රතාවය අර විතක්ක විචාරය ඉවත් කළා ඊට පස්සේ පීති සුඛ ඉවත් කළා ඊට පස්සේ අර පීති ඉවත් කළා සුඛ ඉවත් කළා ඒකාග්‍රතාවයටපත් වෙන්න උපකාර වන ආකාරයට මේ ආනපාන සති සමාධිය යුගනද්ද වශයෙන් භාවිතා කිරීම භාවනා කිරීම තමයි කායගත සතියේ විග්‍රහ කරලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි මෙතෙන්දි ලබන ප්‍රතිඵලය ඊගාවට පොඩ්ඩක් වෙනස් විදිහක විග්‍රහ කරනවා. මෙතෙන්දි මේ ලැබෙන ප්‍රතිඵලය ඊළඟට 155 වෙනි කේදේ විග්‍රහ කරනවා. මෙහෙම දැන් මේ කායගත සතියේ අර පබ්බ 14ම නිවැරදිව ඒ කියපු ආකාරයට ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය යුගනද්ද භාවනාවක් හැටියට භාවනා කරනකොට ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා අධ්‍යාත්මික වෙනසක්. ඒක ඇති වෙන්නේ සෝ ඉමමේව කායන් උපසංහරති අයම්පි කොකායෝ ඒව දම්මෝ ඒවම් භාවී එක කියලා 155 වෙනි ඡේදයේ කියනවා. පුනච පරම් භික්කවේ භික්කු විවිච්චේව කාමේහි විවිච්චේව පාපේහි අකුසලේහි පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීතිසුක ඒකාග්‍රතා සහිත පටමධ්‍යානං උපසම්පජ්ජ විහරති. දැන් කායගත සති සමාධිය මේ ආකාරයට ආනපාන සති සමාධිය වඩනකොට මෙන්නේ මේක විවිච්චේව කාමේහි විවිච්චේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පටමධ්‍යානං උපසම්පජ්ජ විහරති. ආර්ය පළවෙනි ධානයට පත් වෙනවා. මේක අනාර්ය ධානයක් නෙමේ. අනාර්දාමයක් නම් අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පටමධ්‍යානං කිව්වනම් අනාර්ය ධානය. නමුත් මෙතන කිව්වා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පටමධ්‍යානය ආර්ය ධානය. ඒ ආර්ය ධානය උපසම්පජ්ජ විහෙරති. ඒ ආර්ය ශ්‍රාවකයා අර කායගත සති සමාධිය ආනපාන සතිපබ්බිය යුගනද්දෝ වඩාගෙන යනකොට පළවෙනි ආර්ය ධානයට පත් වෙනවා. සෝ ඉමමේව කායං විවේකජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිප්පරති නාස කිංචි සම්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුට. ඒ පුද්ගලයාට අර මුළු ශරීර කූඩුව තුළම මේ පළවෙනි ධානය ලැබුවහම අමුතුම සැහැල්ලුවක් පසදියක් සුවයක් සහනයක් ලැබෙනවා. ඉස්සෙල්ලා රත්තුණු මත්තුණ ඇයි දැන් රාගය ඇතුළට ගන්න ඒක ඉවත් කරනවා. ද්වේෂය ඇතුළට ගන්න ඒක ඉවත් කරනවා. මෝහය ඇතුළට ගන්න ඒක ඉවත් කරනවා. ආනපාන සති සමාධියෙන් කරේ එකයි. ඒ රාගය ද්වේෂය මෝහය නිත්‍යසේ සුඛසේ අත්තසේ උපාදානය කරගන්න අනිත්‍ය අනුපස්සනා කරලා ඒක ඉවත් කරනවා. නිබ්බිදා වෙනවා. ඒ නිබ්බිදා වූ පුද්ගලයා පළවෙනි ආර්ය ඥානයට පත්වීම තමා මෙතන කිව්වේ. ඒ පුද්ගලයා අත ඉස්සෙල්ලා අර කිව්වා මේ අර විවේක නිස්සෘත විරාග නිස්සෘත නිරෝධ නිස්සෘත වස්සග්ග පරිණාමය. දැන් මෙතන ඒ වෙනුවට කියන්නේ විවේකජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිප්පරති නාස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුටං හෝති. අර දැවිලි තැවිලි රත්වෙලි මත්විලි කිසි දෙයක් ඒ පුද්ගලයා තුළ ඇති වෙන්නේ නැහැ. සෙයතාපි බුදුහාමුදුරෝ කොහේ හරි යමක් කියලා උදාහරණයක් කියනවනම් එතෙන්දී සෙයතාපි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සෙයතාපි කිව්වනම් එතන ඉඳන් කියන්නේ මේ තත්ත්වය උදාහරණකින් කියන එක. සෙයතාපි භික්කවේ දක්කෝ උන්හාපකෝ වා උන්හාපක අන්තේ සිවාසිකාවා කංස තාලේ උන්හානිය උන්නානි ආකිරිත්වා උදකේන පරිපෝෂකම් පරිපෝෂකම් සන්නේය සායං හානීය පිණ්ඩි. පිණ්ඩි කියවේ ඒ කාලේ අද වගේ ශැම්පු තිබුණේ නැහැ, සබන් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔය කොකු මගර එක වගේම ගොඩ පොර ඒ වගේ ගස් වලින් හදාගත්ත අර නානකොට අර ගුලියක් වගේ පිණ්ඩියක් හදාගත්තා. ඒව හදලා නානකොට සබන් හැටියට ඇඟේ ගැල්ලුවා. එහෙම ඒ පිණ්ඩියක් ඇඟේ ගැල්ලුවාම නානකොට ස්නේහානුගත ස්නේහානුපරයතන්ත මුළු ශරීර කූඩුව පුරාම ඒකේ සුවය සැහැල්ලුව විසිරලා ගිහිල්ලා ශරීරයේ අමුතුම විවේකජේන පීති සුඛයෙන් එනවා. ඉමමේව ඒ ආකාරයට තමා අර පළවෙනි ධානය. ඒ නිසා ශරීරයේ කිසිම තැනක මේ වගේ දැවිල්ලක් තැවිල්ලක් රත්විල්ලක් මත්විල්ලක් නැහැ. නිවැරදිව කායගත සතිය ආනපාන සති සමාධිය අර යුගනද්ද හැටියට භාවනා කරන කොට ඒකේ විපමාව තමා මේ කිව්වේ. ඒ අනුව ඒ පුද්ගලයා ආර්ය ධානයකට පත් වෙන පළවෙනි ආර්ය ධානයට පත් වුණා. ඒ පළවෙනි ආර්ය ධානයට පත් වූ පුද්ගලයා ඊළඟට ඊළඟ ඡේදයේ කියනවා 52 වෙනි පිටේ පුණජ පරම් භික්කවේ භික්කු අර දෙවෙනි ඡේදයේ මේකේ වැරදිලා තියෙනවා මෙතන මේ පිටේම තියෙනවා ඡේදයක් නැතුවට ඔය 155 වෙනි ඡේදයේම තියෙනවා නවත පුණජ පරම් භික්කවේ භික්කු විතක්ක විචාරාණං වූසුප සමා ဒုတိය ඥානං උපසම්පජ්ජ පිහෙරති දෙවෙනි ආර්ය ඥානයට පත් වෙනවා ඒ කායගත සත්‍ය සමාධිය දිගටම කරගෙන යනකොට පළමුවෙන්ම පළවෙනි ආර්ය ඥානයට පත් වෙනවා ඊළඟට දෙවෙනි ආර්ය ඥානයට පත් වෙනවා ඒකක් තියෙනවා මේ පිටේ අර ඡේදයක් වෙන් කළ නැතුවට ඊට පස්සේ තුන්වෙනි ආර්ය ඥානයටපත් වෙනවා පුණජ පරම් භික්කවේ භික්කු පීති ආච විරාග ප්‍රීති ආයුරාගයයි ඉවත් කළාම ඒකාග්‍රතාවේ ඉතුරු වෙන අර තුන්වෙනි ධානයට තත්ියම් ආර්ය ඥාන ඒ ආර්ය ඥානය උපසම්පජ්ජ විහෙරති ඊළඟට හතරවෙනි ආර්ය ඥානයටපත් වෙනවා පුණජ පරම් භික්කවේ භික්කු සුකස්සච පහන ඒකාග්‍රතාවේ ඉතුරු වෙනවා ඒකාග්‍රතාවේ ඉතුරු වෙනකොට චතුර්ථ ඥානේ ආර්ය ඥානියට ඒ යෝගාවචරයපත් වෙනවා මේ හැම තැනකදීම බුදුහාමුදුරුව උපමාවක් දීලා තිනවා ඒ ඒ ඥානියටපත් වෙද්දී ඒ ඒ පුද්ගලයා තුල ඇතිවන කායික වෙනස දැන් අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේක අර වෙන ආකාරයකට විග්‍රහ කරලා තිනවා අර ආයතනික රටාව වෙනස් වෙනවා මේකේ ඒ ධ්‍යාන ලැබනකොට ඒ ආයතනික රටාව වෙනස් වෙන හැටි මේ උපමා වලින් විග්‍රහ කරලා තියෙන්නේ දිගටම මේ ධ්‍යාන හතර ලැබනවා ආර්ය ධ්‍යාන හතරම ලැබනවා හතරවෙනි ආර්ය ඥාන ලැබුවාම 156 වෙනි ඡේදයේ තියෙනවා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලීකත අන්තෝගදා වාස්ස කුසලා ධම්මා යේකේචි විබ්බා විජ්ජා භාග්‍ය ඒ පුද්ගලයාට කුසලා ධම්මා යේකේචි විජ්ජා භාග්‍ය මේ කෙලෙස් මුල් උදුරන ශක්තියක් බලයක් ලැබෙනවා ඒ කෙලෙස් මුල් උදුරා දැමීම තමා විද්‍යා භාගය. විද්‍යා විමුක්තියට උපකාර වෙන එතන උපමාවක් කියලා තියෙනවා. සේයතාපි භික්කවේ යස්ස කස්සචි මහා සමුද්දෝ චේතසා පුටෝ අන්තෝගදා වාස්ස කුන්නදියෝ යාකාචි සමුද්දංගමා ඒවමේව කෝ භික්කවේ යස්ස කස්සචි කායගත සති භාවිතා බහුලිකතා අන්තෝගදා වාස කුසලා ධම්මා ඒකේචි විග්‍රහබාධිය මෙතන මේ දීලා තියෙන උපමාව තමයි ඒ කාලේ නැව්වල මිනිස්සු ගමන් කරනකොට කූඩුවකට දාගෙන කාක්කු යස්ස කස්සචි මහා සමුද්දෝ චේතසා පුටෝ අන්තෝගදා වාස කුන්නදියෝ කාක්කෝ ටිකක් අරන් ගියා මේ නැවේ දාගෙන කූඩුවක දාගෙන නැවේ දිගටම ගමන් කරනකොට ඒ කාලේ ඔය මොනදර උතුර නැගෙනහිර දිශාවන් බලනවා තිබුණේ නැහැ කාක්කු ටිකක් අරගෙන ගිහිල්ලා හුඟක් ඈත පියාඹල මේ තරණය කළා නැව ගිහිල්ලා කාක්කු ටික මුදා හරිනවා මුදා හැරියාම ඒ කාක්කු ඈතට අහසට ඉගිලිලා ගොඩමිමක් පේන්න තියෙනවා නම් කාක්කෝ ගොඩමිමට ඉගිලෙනවා එතකොට ඒ නාවිකයොත් කරන්නේ කාක්කෝ ඉගිලිලා ගිය පැත්තට තමනුත් යාත්‍රා කරනවා ගොඩමිමක් පේන්න නැත්නම් ආපහු කාක්කෝ ඇහිලා නැවේ කූඩුවට වහනවා මේක තමයි උපමාව ඒ වගේම මේ කායගත සති සමාධිය වඩනකොට අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධානයටපත් වූ පුද්ගලයා මේ වගේ අර විද්‍යා භාගිය එහෙම නැත්නම් කුසල ධම්මා පූර්ණ වෙලා අර කෙලෙස් මුල් තුන සාමුලින්ම කපන අවස්ථාව ඒ වගේ ඒ උපමාවෙන් පෙන්නවා. එහෙම කියලා ඊට පස්සේ දැන් යස්ස කස්සජී භික්කවේ මේ ඒ විග්‍රහයයි මෙතන තියෙන්නේ. යස්ස කස්සජී භික්කවේ කායගත සති අභාවිතා අබහුලීගත. යම්කිසි කෙනෙකුට කායගත සති දිගින් දිගටම මේ තත්ත්වයට විජ්ජාභාගිය උදාවෙන්නට තියෙන අවස්ථාවතෙක් නොකඩවාම භාවිතා කළේ නැත්නම් කායගත සති අභාවිතා අබහුලීගත. ලබති තස්ස මාරෝ ඔතාරං. ලබති තස්ස මාරෝ ආරම්මන. ඒ පුද්ගලයා ඒ කායගත සති සමාධිය දිගින් දිගටම වඩාගෙන ගියේ නැත්නම් අර මාරයගේ ආරම්මණයට මාරයගේ ඔතාරයට අහු වෙලා ඒ පුද්ගලයා අතරමං වෙනවා. ඒක තමයි මේකේ මේ දිගටම කියලා තියෙන්නේ. එතනත් උපමාවක් කියලා සෙය්‍යතාපි භික්කවේ පුරුෂෝ ගරුකං සිලාගුලං අල්ලමත්තිකා මේ උපමාවක් කියලා ඒ පුද්ගලයා අර මාරයාගේ උතාරයට මාරයාගේ උගුලට අහු වෙලා ආයි නැවත ආපහු පෘථග්ජන තත්ත්වයට පත් වෙන්නේ ඉඳ තියෙනවා. විද්‍යාභාගියා පූර්ණ වුණේ නැත්නම් අර කුණු මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල ඉදුරුනේ නැත්නම් ඊළඟ පිටේ කියනවා 157 වෙනි කේදේ යස්ස කස්සජි භික්කවේ කායගත සති භාවිතා බහුලීගත. නොනවත්වාම මේ කායගත සතිය අර ආනපාන සති සමාධිය යුගනද්දව දිගටම භාවනා කරගෙන යන පුද්ගලයා න තස්ස ලබති මාරෝ උතාරං. න තස්ස ලබති මාරෝ ආරම්මන. ඒ මාරයගේ උතාරයට අහුවෙන්නේ නැහැ. මාරයගේ අරමුණට අහුවෙන්නේ නැහැ. ඒ පුද්ගලයා නියම වශයෙන්ම අර කුසලා ධම්මා කුණු මුල් තුන උදුරා ධම්මලා විද්‍යාභාගියා තත්වයටපත් වෙනවා. ඒ නිසා අර චතුත්ථ ආර්ය ඥානයටපත් වූ පුද්ගලයා මගඵල ලබන්නට සුදුසු තත්වයටපත් වෙනවා. මේ දිගටම මේ කතාව කියලා තියෙන්නේ. ඊළඟට මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥානය ලබාගත් පුද්ගලයා 158 වෙනි කේදේ කියනවා යස්ස කස්සජි භික්කවේ කායගත සති භාවිතා බහුලීගත. සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චීකරණීයස්ස ධම්මස්ස චිත්තං අබිනින්නාමිති අභිඤ්ඤා සච්ච කිරියාය. ඒ පුද්ගලයාට අභිඥා ලැබෙනවා. අර චතුර්ථ ඥානයට ආර්ය ඥානයටපත් වූ පුද්ගලයාට අභිඥා ලැබෙනවා. පංච අභිඥා සත් අභිඥා හෝ අෂ්ට අභිඥා. ඒ අභිඥා ලැබීම පිළිබඳව තමයි මේ ඊගාවට තියෙන්නේ. දැන් ඥාන ලැබලා ඊට පස්සේ අභිඥා ලැබෙනවා. ඒ අභිඥා ලැබීමේදී ඒ ලබන අභිඥා පිළිබඳව තමයි මේ තියෙන්නේ. තමේනම් බලවා පුරුෂෝ යතෝ යතෝ ආලින් මුංචෙය ආගච්චෙය උදකන්ති. ඒ උපමා සහිතව ඒ අභිඥාවල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය විග්‍රහ කරනවා. ඒ අනුව අභිඥා සච්චිකරණයස්ස ධම්මස්ස චිත්තං අබිනෙන්නාමිති අභිඥා සච්ච කිරියාය තත්ත්‍ර තත්ත්‍රේව සක්කී බබ්බතං පාපුනාති සති සති ආයතනේ. ඒ පුද්ගලයා ඉදිරියටම අභිඥා ලැබලා ඥාන ආර්ය ඥාන ලැබලා කායගත ඊගාවට 59 වෙනි කේදේ තියෙනවා කායගතය භික්කවේ සතිය ආසේවිතාය භාවිතාය බහුලීගතය යානිගතය වත්තුගතය අනුට්ඨිතාය පරිචිතාය සුසුමාරද්ධාය දස ආනිසංසා පාටිකංක. දැන් මෙතෙන්දි අර ආර්ය ඥාන හතර ලැබෙනවා. අභිඥා හයක් ෂඩ් අභිඥා ලැබුවා. දස ආනිසංසා ඒ පුද්ගලයා පාටිකංකා. දානිසංස මහත්ඵල මහානිසංස 10ක් ලබා ගත්තා මගඵල ලබන්නට පෙර. අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥානය ලැබුණා. ඒ වගේම සද් අභිඥා ලැබුණා. එතකොට 10යි ඒ 90 ඒ පුද්ගලයා අරති රති සහෝ හෝති නච තං අරති සහති උපන්නං අරතින් අභිභූය විහරති. ඒ පුද්ගලයාට දැන් අර ආර්ය ඥාන ලැබිලා අභිඥා ලැබෙන නිසා දැන් අර අරති අරති කියන්නේ දැන් අර මහ රාහුල වාද සූත්‍රයේ කිව්වා අර මුදිතා උපේක්ඛා වඩනකොට අරති රති සහති ඒක ආරති විරති පාපා කියන විරති තත්වයටපත් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ හිතේ ඇලීමක් ගැටීමක් මුලාවක් ඊර්ෂාවක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ හෝ අනුන්ගේ හෝ ඒ ලැබූ දේවල් පිළිබඳව ඒ අනුව ඒ පුද්ගලයා මේ අභිඥා ලැබලා සයාභිඥා ඊළඟට ඒ පුද්ගලයා සෝ අනේක විහිතං ඉද්දි විදං පච්චානුභූති අනේක විවිධ වූ ඉද්දි විද ඥාන ලැබනවා. ඒ අනුව ඒකෝපි උත්තා බහුදා හෝති එකෙක් අර එක්කෙනෙක් කීප දෙනෙක් කරලා අර මවන්න පුළුවන් බහුදාපි බහුල කෙනෙක් එක්කෙනෙක් කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති. ඒ වගේම ඉදි අර ආසින් යන්න පුළුවන් ඉදි ඥාන ලැබෙනවා. ඊළඟට දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුෂිකාය උබතෝ සද්දේ පුනාති දිබ්බේච මානුෂේත දිව කන ලැබෙනවා දිව ඇස ලැබෙනවා. ඒ දුරේ සන්තිකේවා ළඟ ඉන්නා වගේ දුර දේවල් බලන්න පුළුවන්. මේ අභිඥාලාභියට ලැබෙන මහත්ඵල මහානිසංස. ඒ අනුව පරසත්තානම් පරපුග්ගලානං චේතනා අර පර චිත්ත විජානනනානය ලැබෙනවා. අනුන්ගේ හිත කියවන්න පුළුවන්. ඒ වගේම ඒ අනුව දැන් අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන චිත්තේ චිත්තානුපස්සනාව මේ යෝගාවචරයා මේ ධ්‍යානලාභියා අභිඥානලාභියා තුල වැඩෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති වීතරාගං වා චිත්තං. ඒ ආකාරයටම අර අට ආකාරය ඒ විදිහටම චිත්තේ චිත්තානුපස්සනාව මෙතනත් පූර්ණය වෙනවා. අර චතුත්ථ ඥානෙට ආර්ය ඥානය හතර ලැබූ සර අභිඥා ලැබූ අර දිව කන දිව ඇස දිව මන පරචිත්ත ඥානය තියෙන පුද්ගලයා තුල අර චිත්තේ චිත්තානුපස්සනාව මෙතනත් පූර්ණය වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා තුල සෝ අනේක විහිතං පුබ්බේ නිවාසානං අනුස්සරිති පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒ පුද්ගලයාට ලැබෙනවා. මේක ත්‍රිවිධ විද්‍යා ඥාන ත්‍රිවිද්‍යා ඥාන බුද්ධ දේශනාවේ ගැඹුරුම දේ තමයි අභිඥා. අර ආර්ය ඥානය ලැබුණු කෙනෙකුට පමණයි අභිඥා ලැබූ කෙනෙකුට පමණයි ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්නේ. එහෙම ඥාන තුනක් බුදුහාමුදුරන්ටත් අරිය පරේක්ෂණ සූත්‍රයේ කියවනකොට ලැබුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානය පළවෙනි එක, චුතූපපාද ඥානය දෙවෙනි එක, ආසවක්කේ ඥානය තුන්වෙනි එක. දැන් මේ ආර්ය ශ්‍රාවකයාටත් අර චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණය වූ මේ පුද්ගලයාට පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඒ වගේම දිබ්බේන චක්කුණා විසුද්ධේන දිබ්බ චක්කුණානය, ඊට පස්සේ ආසවානංකය අනාසව ආසව කේ ඥානය ලැබුණා. දැන් අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ චිත්තේ චිත්තානුපස්සනාවට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාවේ අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුවෙලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච යට ගිහිල්ලා ඒවා මතු ඒවා සකස් නොවි සත්බොජ්ජංග වැඩිලා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා අර චතුරාර්ය සත්‍ය අවබෝධ වීම අර සත්‍ය තත්වය අර චතු සත්‍ය අවබෝධ දැන් මෙතන මේකේ චතුරාර්ය සත්‍ය විග්‍රහයක් නැහැ මෙතන තියෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය දිබ්බ චක්කු ඥානය ආසවක්කේ ඥානය මේ ඥාන තුන ලැබීමත් සමග ඒ පුද්ගලයා චේතෝ විමුක්තිං ප්‍රඥා විමුක්තිං චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි විද්‍යා විමුක්තියයි පූර්ණ වෙනවා ditthේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පියරති අරහත් තත්වයට පත් වුණා කියන එකයි ප්‍රඥා විමුක්තිය පූර්ණ වුණා කියන්නේ එතකොට මේ කායගතාසති සූත්‍රයේ තියෙන්නේ වෙන පාරක් පියවරක්. එතනින් මේ කායගතාසති සූත්‍රයේ ඉවරයි. කායගතාය භික්කවේ සතිය ආසේවිතාය භාවිතාය බහුලී කතා යානි කතා වත්තු කතාටිටාය පරිචිතාය සුසුමාරද්දා ඉමේ දස ආනිසංසා පාටිකංක. මේ ආනිසංස දහය ලැබෙනවා. ඒ වගේම අර පුබ්බේ නිවාසානුස්සති ඥානය දිබ්බ චක්කු ඥානය ආසවක්කේ ඥානය කියන ත්‍රිවිධ ඥාන මේක තමයි සාමාන්‍යයෙන් අනාර්ය ඥානලාභියෙකුට ලැබෙන්නේ නැහැ මේ ත්‍රිවිධ ඥාන එක අනාර්ය ඥානලාභියෙකුට කීයටවත් ඉර්ෂිවරයෙකුට ලැබෙන්නේ නැහැ අර පුබ්බේ නිවාසානුස්සති ඥානය එයට ලැබෙන තුන් කල් දක්නා නුවණක් පමණයි. ඒ වගේම දිබ්බ චක්කු ඥානය ලැබෙන්නේ නැහැ. කිසිසේත්ම ආසවක්කේ ඥානය ලැබෙන්නේ නැහැ. ආසවක්කේ ඥානය ලැබුණාමයි කුණු මුල් තුන කෙලෙස් මුල් තුන අර කම්මක්කය රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කම්මක්කය ආසවක්කය කරන්න පුළුවන්. දැන් මෙතන අනුසය ගැන කතාවකුත් මොකවත් නැහැ. මේක වෙනත් පාරක් මේ කායගත සති සූත්‍රය එතනින් අවසානයි ඉදමෝච භගවා අත්තමනාතේ බික්කු භගවතු වාසිතං අභිනන්දුන්ති මේකෙන් ඒක දේශනා කරාම එතන හිටිය බික්කුන් මේක සතුටෙන් බාරගත්තා දැන් බුදුහාමුදුරුවෝ මේ වගේ දේශනාවක් කායගත සති සූත්‍රය හැටියට දේශනා කරලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ ඒ යුගයේ රටේ අර තිබුණු ආගම් 64ෙම ආගම් 60 ගානක් තිබුණා කියලා තියෙනවානේ බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලිවම. ඒ 64ෙම තිබුණේ අර බ්‍රහ්මත්වයට යන්න ඥාන අභිඥාලාභී ලැබීමේ ක්‍රමය. එතකොට මුළු රටේම සියලු මිනිස්සු අර ආගම් ඇද වූ ඒ කාලේ තිබුණු හැම කෙනෙක්ම කටයුතු කළේ ආගම ඇදෙව්වේ දැන් ওই ගායකාශ්‍යපලා නදී කාශ්‍යප ජටිල කාශ්‍යප ඒ වගේම අර කෝලිත උපතිස්ස වගේ පස්වග මහණුන් මේ වගේ බුදුහාමුදුරන්ට මුල් අවුරුදු 10ක් තුල හමු වුණ සම්මුඛ වුණ සියලුම දෙනා බෞද්ධයෝ නෙමෙයි. බෞද්ධයෝ හිටියේ නැහැ එක්කෙනෙක්වත්. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට හිටිය තීර්ථකයෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ මහණබමුණු මේ වගේ නොයෙකුත් ඔය ආගම් ඇදහූ අය. ඒ සියලු දෙනා උත්සාහ කළේ බ්‍රහ්මත්වයට පත් වෙන්න ඥාන ලබන්න අභිඥා ලබන්න ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න අවශ්‍ය දේවල්. එහෙම අය රටේ ඒ මුල් කාලේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ සිය දහස් ගානටත් වඩා හිටියා. ඒ නිසා ඒ වගේ ඒ ඉද්ධි ප්‍රත්‍යහාරය පාන්න පුළුවන් අනාර්ය ධාන අභිඥා ලැබූ මේ වගේ අයට එකපාර්ට අර මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ තියෙන පාර මාර්ගය පිළිවෙත කිව්වනම් ඒගොල්ලන්ට ගැටුමක් ඇති. මොකද මහා සතර සත්‍තිපට්ඨාන සූත්‍රයේ නෑ කිසිම තැනක වචනකින්වත් ධානයක අභිඥාවල අවශ්‍යතාවයක් පෙන්නල දීලා මතු කළා. ධානයක් ගැන කිසිම තැනක කිසිම වචනකින් විග්‍රහ කරලා නෑ. ධාන ලැබෙනවා හැබැයි අර සම්මා සමාධි තත්ත්වයෙන්. නමුත් ඒ ධාන තුට්ටුවකටවත් වටින්නේ නෑ. හේතුව මොකද? මේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමයි මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාර මාර්ගය පිළිවෙත. නමුත් රටේ එදා බහුලවම අනාර්ය ධාන ලැබූ අභිඥාලාභීන් බොහෝ දෙනෙක් හිටියා මුල් අවුරුදු 10ක් තුල. ඒ නිසා බුදුහාමුදුරුව ඒ ධානලාභීන් අනාර්ය ධානලාභීන් අභිඥාලාභීන් හම්බ වෙච්ච හැම තැනකදීම ඒ ඔවුන්ගේ ධාන ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ ධාන උපකාරය කරගෙනම ඒ අයට පහසුවක් වුණා. කායගත සත්‍ය සූත්‍රය දේශනා කරාම එයාගේ ධානයන් අගය කළා. එකම අවශ්‍යතාව වුණේ ඒ අනාර්ය ධානයන් ආර්ය ධාන තත්ත්වයට පත් කරගන්න. අර කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච සවිතක්කං සවිචාරං කියන තත්ත්වයෙන් පත් කරගන්න. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මුල් අවුරුදු 10ක් 12ක් තුල යම් කිසි තැනකදී රටේ ධානලාභියෙක් අභිඥාලාභියෙක් හම්බුණා නම් ඒ පුද්ගලයන්ට දේශනා කළේ මාර්ගය පාර පිළිවෙත කායගත සතිය. මොකද ඒ අය ලැබූ ධාන අභිඥා මේකට උපකාර කරගන්න පුළුවන් විදියට බොහොම පොඩි වෙනසක් කරලා මෙතෙන්ට එන්න පුළුවන්. නමුත් අවුරුදු 12ක් විතර ගියාම රටේම අර අභිඥාලාභින් මේ පැත්තට එන්න පුළුවන් අයට එන්න පුළුවන් වුණා. අනිත් අය මේකට විරුද්ධව අනිත් කොච්චර කිව්වත් එයා අහන්නේ එයා ඒ අභිඥාලාභින් හැටියට ඒ ධ්‍යාන සෝයෙන් ඉන්න පිරිසකුත් හිටියා. ඒ නිසා එයාට ගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා අවුරුදු 12කට හෝ 13කට පස්සේ බුදුහාමුදුරුව කායගත සති සූත්‍රයේ දේශනා කිරීම නවත්තලා ඒ වෙනුවට ඒ කායන මාර්ගය හැටියට මහා සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. ඒක ඕනම ධ්‍යාන නොලැබූ ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට ගැළපෙන ආකාරය. ඉතින් ඒක නිසා මෙන්න මේ හේතුව නිසයි බුදුහාමුදුරුව අර කායගත සති සූත්‍රය අවුරුදු 20ක් 30ක් විතර දේශනා නොකළේ. නමුත් අර භික්ෂුන් ඇහුවට පස්සේ නැවත ජේතවනාරාමේදී මේක දේශනා කළා. ඉතින් ඒක නිසා පින්වතුනි මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒ දේශනා කළ ඒකායන මාර්ගය ආනපාන සති සමාධිය යුගනද්දව භාවනා කරලා කායකායනුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණය කර ගැනීම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමක්. නමුත් අර ධානලාභී අභිඥාලාභින්ට මේක කිව්වනම් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අර විද්‍යා විමුක්තිය පූර්ණ කරගන්න බුදුහාමුදුරුව මේ වගේ උපක්‍රමයක් කායගත සති සූත්‍රයේ මුල් කාලේ යෙදුවා. නමුත් පස්සේ කාලෙක අභිඥාලාභින් ධානලාභින් හිඟ වුණාම ඒ මගඵල ලැබුවට පස්සේ ඒක දේශනා කිරීම නවත්තලා තියෙනවා. විතරක් නෙමේ ඒකායන මාර්ගය හැටියට නිද්දේශ කළේ අනුදැනවදාලේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නයි. අද අපි බලනකොට අද අභිඥාලාභින් හෝ බොහොම අමාරුවේ හොයන්න ධ්‍යානලාභින් නම් ඉන්නවා අනාර්ය. නමුත් සෑම දිනාටම ගැලපෙන්නේ මේ ධ්‍යාන නොලබාම ධ්‍යානවල අවශ්‍යතාවයක් නොපෙන්වාම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පහසුවෙන්ම පූර්ණය කරගෙන මේ මගඵල ලබන්න, ප්‍රඥා විමුක්තිය ලබන්න, අරහත්ත්වයට පත්වෙන්නටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා අද අපි කල්පනා කරන්න ඕන පස්සේ කාලේ කර උපනිෂද් ධර්මය නිසා අද ඔය ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල මේ කායගත සති සූත්‍රය ටිකක් අරගෙන ඒක අනුව ඥාන ලැබලා විඥාන ලබන්න තමයි බොහෝ අය උත්සාහ කරන්නේ. ඒ පාරේ එන්න, ඒ පාරෙන් මගපල් ලබන්න. ඒක අද කරන්න බෑ. හේතුව එදා ඔය ලැබූ අභිඥාවෙන් කරන සියලු දේ අද නවීන විද්‍යාවෙන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔය ටෙලිෆෝන් එකෙන් දිව කන, ඒ වගේම ස්කයිප් එකෙන් දිව ඇස, ඒ වගේම ඔය ගුවන් යානෙන් හිටවනම් අද ඕන තැනකට ලෝකෙ යන්න පුළුවන්. අයි අපිට අභිඥාව ඕනේ. ඉතින් ඒක නිසා මේක අද නවීන විද්‍යාවෙන් මේ අභිඥාවනින් කරන බොහෝ දේ සියලු දේ අද නවීන විද්‍යාවෙන් පූර්ණය කරගන්න තියෙන නිසා අද ඒවැ හරයක් ඵලයක් නැහැ. අද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට යමෙක් නිවැරදිව මහා සතර සතිපට්ඨාන සූත්‍රය, ආනපාන සති සමාධිය යුගනද්දව වඩන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට නිවන විවුර්ත වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා, මගඵල ලබනවා. නමුත් අර ඉන්දියාවෙන් හෝ බුරුම රටෙන් හෝ වෙනත් තැනකින් හෝ ආපු ඔය වැරදි භාවනා ක්‍රම කිසිසේත්ම මගඵල ලබන්නට සුදුසු නොවන බව අවධාරණයෙන් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මෙච්චර උතුම් ඒකායන මාර්ගයක් බුදුහාමුදුරුව දේශනා කරලා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව පෙන්නලා දීලා තියෙද්දි තවත් අර ඥාන ලබන්න, අභිඥා ලබන්න හදනවා මේ භාවනා මධ්‍යස්ථානවල වැරදි විදිහට වැරදි පාරක යන්න හදනවා. මේක හොඳට තේරුම් ගත්තොත් ඔය සියලු භාවනා මධ්‍යස්ථානවල ඉන්න අයට මේ මගඵල ලබන්නට බොහොම පහසු වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න. හොඳයි, එහෙනම් දැන් පැය 1:45ක් විතරම තියෙනවා. අද මේ ප්‍රශ්න තියෙනවා නම් සියලු ප්‍රශ්න අහන්න සාකච්ඡා කරන්න අවස්ථාව. දැන් මං හිතන්නේ හැම කෙනෙක්ම නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇහුවා, ඒ වගේම ප්‍රශ්න සාකච්ඡා කළා. දැන් හොඳට දැනුමකුත් තියෙනවා අපි මගඵල ලබනවා කියන්නේ මොකද්ද, ධ්‍යාන ලැබලා ලබන්න පුළුවන් මොකද්ද, අවිඥා ලැබලා මොකද කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට මේ උදුරලා දාන්න තියෙන කෙලෙස් මුල් තුන කප කපා ඉන්න ඕනේ නැහැ. ධ්‍යාන කියන්නේ අර මේක උදාහරණයක් උපමාවක් කියනවා නම් තමන්ගේ ගෙවත්තේ හෝ මිදුලේ හෝ කැලෑගස් හැදිලා තියෙනවා. කැලෑගස් තමයි රාග ද්වේෂ මෝහ. මේ රාග ද්වේෂ මෝහ අපි පේන ගන්නට පොළොවේ මට්ටමට හොන්නට සුද්ධ කරනවා කපා දානවා. හැබැයි මුල් එහෙමම තියෙනවා. මොකද තදංගම විස්කම්බන වශයෙන් අර කෙලෙස් යටපත් කරලා කපලා අයින් කරනවා. නමුත් මුල ඉතුරුයි. නමුත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමෙන් කප කපා ඉන්න යන්නේ නැහැ, කපන්නේ නැහැ. සියලු කැලෑගස් වල්ගස් මුලින්ම උදුරලා දානවා. ඒක බුද්ධ අර තාවකාලිකව පොළොව මට්ටමට කැපීම සුද්ධ. ඒ නිසා සුද්ධ බුද්ධ දෙකම එකටම කිරීමක් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ, කායගත සති සූත්‍රයේ තියෙන්නේ. ඒක දෙක සමත විපස්සනා හැටියට වෙනම කිරීම. මේක දෙකේ දෙකේ වෙනස මේකයි.
අවසරයි අරහතුන් වහන්සේ, යම් කෙනෙක් යම් ඵලයක් ලැබපු අවස්ථාවක හදිසියේ ඒ ඵලය විතරක් ලැබලා මිය ගියොත් කෙනෙක්, ඒ තැනත්තා ලබන්නා වූ ඊළඟ ආත්ම භවය කුමක්ද?
මේක බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ පග්ගුණ සූත්‍රයේ තවත් සූත්‍ර කීපයකත් විග්‍රහ කරලා තියෙනවා. ඒ පුද්ගලයා යම්කිසි ආකාරයක ජාත සෝතාපට්ටි හැටියට මිය පරලොව ගියොත්, ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණා මිනිස්සෙක් හැටියට මිය පරලොව යන මොහොතේ ඊට එහා ඵලයකට යන්න බැරි වුණා ඒ පුද්ගලයා ජාත සෝතාපන්න. ඒ පුද්ගලයාට ඉපදෙන්න තියෙන්නේ මේ තල 32 අතරේ කෝලං කෝල දෙකයි දෙපැත්තයි. එක්ක මිනිස්සෙක් වෙලා අර මජ්ක්‍ධිමේසු ජනපදේසු පත්‍යාදාතෝ, එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ අර සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට අර මෙත්තා කරුණා මුදිතා එහෙම නැත්නම් ද්වේෂය ඉතින් සාමුලින්ම ඉවත් වෙලා තිබුණා නම් දේවත්වයට පත් වෙලා සම්මාදිට්ඨික දෙවියෙක් හැටියට උපදිනවා. සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් නැවත ජාත සෝතාපට්ටි හැටියටයි උපදින්නේ. උපදින්න පුළුවන් දෙපොළෙයි, එක්ක මිනිසෙක් වෙලා එක්ක සම්මාදිට්ඨික දෙවියෙක් වෙලා, වෙන කිසිම තැනක බ්‍රාහ්මීක් වෙලා හෝ වෙන කිසිම තැනක සතර අපායේ හෝ සතර අර අගතියේ හෝ මේ සතර අසඤ්ඤතලවල හෝ සුද්ධාවාසයේ හෝ කොහේවත්ම උපදින්න පුළුවන් කමක් නැහැ. ජාතසෝතාපට්ටි තත්වයෙන් මිය පරලොව ගියොත් සකදාගාමි තත්වයෙන් යම්කිසි කෙනෙක් මිය යන්නේ නැහැ. සකදාගාමි තත්වයේ අන්තර්ඵලයක්, සකදාගාමි තත්වයට පත් වූ පුද්ගලයෙක් මිය පරලොව ගියොත් අනාගාමි තත්වයට පත් වෙලාමයි මිය පරලොව යන්නේ. ඒ නිසා අනාගාමි තත්වයට හිමිතන් තියනවා. ඊට එහා යන්න බැරි වුණොත් සමහරට පග්ගුණ සූත්‍රයේ තියෙනවා අර අනාගාමිනේ අරහත් තත්වයටම පත් වෙලා සම්පූර්ණම සසර දුකින් ඉදී නිදහස් වෙලා අරහත් ත්වයෙන් ඉවත් වෙන්නත් පුළුවන්කම තියෙනවා මරණ මොහොතේ. නමුත් අනාගාමි ඵලයටපත් වුණොත් ඒක බීජ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අනාගාමි ඵලයටපත් වූ පුද්ගලයා ජීවිත කාලය තුල අර අරූපී ධාන වඩලා තිබුණා නම් මග ඵලයටපත් වෙන්නට පෙර ඒ පුද්ගලයාට සුද්ධාවාසවල දොර ඇරෙනවා. හැබැයි අරූපී ධ්‍යාන වඩලා නැත්නම් සුද්ධාවාසවලට යන්න බෑ. අරහත් ඵලයටත්පත් උනේ නැත්නම්, සුද්ධාවාසයටත් ගියේ නැත්නම්, අනාගාමී ඵලයටපත් වෙලා මිය පරලොව ගිය පුද්ගලයා සසංකාරික හෝ අසංකාරික හෝ අන්තර්භවික අනාගාමී ගන්ධබ්බේ හැටියට උපත ලබන බව ඒක බීජ සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඔය හැම අවස්ථාවක්ම සූත්‍ර ධර්මවල විග්‍රහ කරලා තියෙනවා. පග්ගුණ සූත්‍රෙත්, ඒක බීජ සූත්‍රෙත්, තවත් සූත්‍ර කීපයකත් මේ අවස්ථා ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා.
අවසරයි. දැන් දේශනා කරන සූත්‍රයේ සඳහනක් තියෙනවා 1155 පිටුවේ, නාස්ස කිංචි සබ්බාවතු කායස්ස සමාධිජේන පීතිසුකේන අප්පුටං හෝති. මෙහි සඳහන් පරිදි කායස්ස පීතිසුකේන කියන්නේ රාග දේශ මොහය ශරීරය තුලින් ඉවත් කර සමාධි සුවයට පත් වීමද පීතිසුකය.
දැන් අර පළවෙනි ධානයේදී දෙවෙනි ධානයේදී ලැබෙන තත්වයන් තමයි ඕක. දැන් එතෙන්දී අර පස්සම් භයං කාය සංකාරං කියන தત્ත්වය මෙතන විග්‍රහ කරනවානේ. එතකොට පස්සම් භයං කාය සංකාරං කිව්වේ අර විවේකජේන පීතිසුකේන කියන தત્ත්වයම තමයි. ඉතින් ඒක නිසා අර සති සම්බොජ්ජංගය වඩෙනකොට විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත කියන தત્ත්වයමයි නැවත මේ ආර්ය ධානය ඒ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ලැබනකොට ඒ වගේ කාය පස්සද්ධියක් යම් සැහැල්ලු බවක් බර නැති බවක් රත් වෙන්නේ ගිනි ගන්නෙ මත් වෙන්නේ නැති තත්වයක් ඒ පුද්ගලයා තුල තමා විසින්ම නිර්මාණය කරගන්නවා හදාගන්නවා. ඒ පුද්ගලයාට රත් වීමක් මත් වීමක් මොන මිනිසු තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කළත් ඒ වගේම මොන තරම් මිනිසු අනුරාගයෙන් අර සම්දර්ශන පැවැත්වුවත් ඒ පුද්ගලයා ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අර සැහැල්ලුවෙන් පස්සදි භාවෙන් ඒ සුවෙන් විවේකජේන පීතිසුකේන පරිසන්දේසි පරිප්පරති තත්ත්වයට පත් වෙනවා.
අවසරයි අරිතුන් වහන්සේ, මේ එත්තේසන් නිවේසමානා නිවේසති, එත්තේසන් නිවේසමානා නිවේසති, එත්තේසන් නිරුජ්ජමානා නිරුජ්ජති කියන තුනක්ද ඒ තුන වෙන වෙනම පැහැදිලි කරලා දෙන්න.
දැන් සම්මුදය සත්‍ය විග්‍රහ කරද්දී කිව්වේ එත්තේසන් උපජ්ජමානා උපජ්ජති, එත්තේසන් නිවේසමානා නිවේසති. අර තණ්හාව නිසා සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වුණාම ඒ සම්බන්ධතාවය ඇති වුණ ගමන්ම ඒක ප්‍රීතියක් අර සුවයක් සුඛයක් ආස්වාදයක් දෙනවනම් ඒක එවලෙම නිවේසමානා නිවේසති උපාදානය කර ගැනීම නිවේසමානා නිවේසති. නමුත් නිරෝධ ආර්ය සත්‍ය උපජ්ජමානා උපජ්ජති, පහියමානා පහියති, නිරුජ්ජමානා නිරුජ්ජති කියන්නේ ඒක නිරෝධ කරනවා, ඒක ප්‍රහාණය කරනවා, ඒක ඉවත් කරනවා, ඒක ගෙට ගන්න උපාදානය කරගන්නේ නැහැ. ඒක නිසා නිදහස් වෙනවා. ඒක නිසා රාගය ద్వේෂය මෝහය හිතට අර කෙලෙස් ගති අලුතෙන් අනුසය හැටියට ඇතුල් වීම නවතිනවා. ඇතුල් වෙන්නේ නැහැ. ඒක තමයි මගපල් ලබන්න මුල. සමුදය නිරෝධ කරනවා. අර නිරෝධ සත්‍යෙදි සමුදය බිහි කරනවා සමුදය සත්‍යෙදි. ඒකයි නිවේසමාන කියන්නේ ගෙට ගන්නවා, උපාදානය කර ගන්නවා කියන එක. නිරුජ්ජමානා නිරුජ්ජති කියන්නේ අර රෝධ කිරීම නවත්තලා නිරෝධ කරනවා. නිරුජ්ජමාන
ස්වාමින් වහන්සේ, එතකොට මහා සතර සතිපට්ඨාන සූත්‍රයෙන් අරහත් මග වඩන කෙනෙක්ට පුබ්බේ නිවාසානුසති චුතුපපාත ඥාන නැතුව කෙලින්ම ආසවක්ඛය වෙනවද සමහස්?
ඔව්. එතෙන්දි දැන් අර ත්‍රිවිද්‍යා ඥාන ලැබුණත් ඒවා වටිනාකමක්
නැහැ. ලැබෙනවා.
ලැබෙනවා නමුත් වටිනාකමක් නැහැ. දැන් මෙතෙන්දි පූර්ණ වෙන්නේ අර චතුරාර්ය සත්‍ය පූර්ණ වුණාම සත්වබුද්ධංග වැඩුණාම ඒ පුද්ගලයා තුළ දැන් පූර්ණ නිවීමක් තියෙනවා. පරිමුච්ඡති. ඒ නිසා අර මේ ඔය කියන ත්‍රිවිද්‍යා ඥාන වලින් වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ.
අවශ්‍ය වෙන්නේ
නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ කියන්නේ කෙලින්ම ආසවක්ඛය කරන්න පුළුවන්.
කෙලින්ම ආසවක්ඛය ඥානෙ දැන් එතෙන්දී රාගක්ඛය, ద్వේෂක්ඛය, මෝහක්ඛය, කම්මක්ඛය අන්ත කරනවා.
එහෙම.
ඉතින් ඊට පස්සේ ආයිසරයක් අර ත්‍රිවිද්‍යා ඥාන අවශ්‍යතාවයක් ලැබෙන්නේ නැහැ. ත්‍රිවිද්‍යා ඥාන ලැබුණත් ඒක වටින්නේ නැහැ. අභිඥා ලැබුණත් ඒක වටින්නේ නැහැ. ධ්‍යාන ලැබුණත් ඒකත් වටින්නේ නැහැ. ඇයි? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කර ගැනීමයි මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේ පාරේ පිළිවෙතේ මාර්ගයේ තියෙන්නේ. ඒක බොහොම පහසුයි. අරක බොහොම අමාරුයි. අර ඥාන වඩලා අභිඥා ලැබලා ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන එක බොහොම අමාරු දීර්ඝ ගමනක්. ඒක කරෙන්න ටිකක් අමාරුයි. නමුත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කර ගැනීම ඉතාම පහසු ක්‍රමයක්.
එතකොට ස්වාමීන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය වෙනකොට ත්‍රිවිද්‍යා වලින් වෙන දේ අපිට නොදැනුවත්ව වෙනවා.
වෙනවා. ඒකෙන් අවශ්‍යතාවයක් නැහැ. ඒක වෙනවා. ඒ සියලු දැනුම් සම්භාරය, ඥාන සම්භාරය අර බුද්ධ ඥාන හැටියට තියෙනවා.
බුද්ධ ඥාන විදියට ලැබෙන්නේ.
ලැබෙනවා. දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, අර අසවක්ඛය ඥානෙන් අර පුබ්බේනිය සියලුම දේන් ලැබෙනවා. ඒකින්ද අරකින් වැඩක් නැහැ.
එහෙමයි.
නමුත් අර ඒ දවස්වල හිටිය ඉරිසිවරු අර ඥානලාභී මේ වගේ දේවල් වලට බොහොම කැමැත්තෙන් හිටියා. ඒ නිසා ඒගොල්ලන්ට ඒ පාරක් ඒ පැත්ත කියා දුන්නා. දැන් බුදුහාමුදුරුවොත් අරිය පරිදේශන සූත්‍රය හැටියට ඔය ත්‍රිවිද්‍යා ඥාන ලැබුවා. නමුත් බුදුහාමුදුරුවම පස්සේ බුද්ධ ශ්‍රාවකයන්ට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කරගෙන මගපල් ලබන්න දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක නිරෝධගාමී පටිපදා ඥානං පූර්ණ කරගන්න පාරමාර්ගය පිළිවෙත කියා දුන්නා. නිවන කොතනින් ආවත් නිවන පහසුවෙන් පහසු මාර්ගයෙන් තියනවා නම් මේක පටිපදා දෙකක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. දුක්ඛා පටිපදා, සුඛා පටිපදා, ධඤ්ඤා පටිපදා, කිප්පා පටිපදා, මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරුව. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කර ගැනීම එක අතකින් සුඛා පටිපදා. අර ඥාන ලැබලා අභිඥා ලැබලා අර ලබා ගන්න එක බොහොම දුක්ඛා පටිපදා, ධඤ්ඤා පටිපදා. ඒක හරි වෙහසක් මහන්සියක් කාලයක් ගත කරන්න ඕන දෙයක්, අමාරු දෙයක්. නමුත් මේක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කර ගැනීම gederi ඉඳන් අනික් සියලු වැඩ කරන ගමම්ම මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරලා දාලා මගපල පූර්ණණය කර ගන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කර ගන්නට පහසු ක්‍රමයක්. ඔය සියලු ක්‍රම බුදුහාමුදුරුව මේ ත්‍රිපිටක ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. බොහොම සූත්‍රවල, බොහොම තැන්වල.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න. දැන් කායගතානුසති සූත්‍රයේ මේ මූලිකව ආනාපාන සතිපබ්බය සම්පජානකාරී හෝති පබ්බේ ඒ ටික තියෙනවා. ඒතර සතර සතිපට්ඨානෙත්
ඒකෙම තියෙනවා. කායගතා සත්‍ය, කායිකානුපස්සනාව දෙකම එකයි. පබ්බ 14 දෙකේම තියෙනවා. හැබැයි ප්‍රතිඵලය වෙනස්. කායගත සතියේ ප්‍රතිඵලය මොකද්ද? තේසං පහන සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදිත සම්මාදියති. අරක අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදිය. දෙක. එක නෙමෙයි. අතන අනිසිතෝච විහෙරති මේක අනිච්ච දුකානත් අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත්ව ඉවත් කරන්න පැහැදිලිවම කිව්වා මග. අරක එහෙම නෙමේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදිවති සම්මාදියති. මොකද ඒක ධ්‍යානලාභියෙකුට එක පාට කිව්වා නම් මේ තමන්ගේ ධ්‍යානය මේ නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත් කරගෙන තියෙන එක එම් නියත එක් කරගන්න බෑ. ඒකයි හේතුව. ඒ නිසා ඒ පාර ඒකෝදිවති කියන්නේ ওই ධ්‍යානය. ඒක මාර්ගයෙන් බුදුහාමුදුරුව ඒ පාරෙන් පාර පෙන්නවා මගඵල ලබන්න. නමුත් ධ්‍යාන නොලාභී නොවන කෙනෙකුට නිකම් පෘථග්ජන පුද්ගලයෙකුට ඒ ධ්‍යාන ගැන කතා කළ වැඩක් නැහැ. ඒක නිසා ඒක කිව්වේ අනිසිතෝච විහෙරති අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදිති. ඒ වගේම අර අජත්තං මා කායේ කායන පස්සේ විහෙරති බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති අජත්ත බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. ඒක තියෙන මහසතුට අර කිව්ව මොකක්ද? ඒවා කියන්න ගියානම් අර ධ්‍යානලාභින්ට ටිකක් පැටලෙනවා. පැටලවන්න නැතුව මේක සරල විදියට ඒගොල්ලෝ ලබාගත් ධ්‍යානය මතු කළා පින්නලා ඒ කාර්ය ධ්‍යානයක් කරගන්න පහසු පාරක් මාර්ගයක් කියලා. ධ්‍යානලාභින් රටේ ඉවර වුණාට පස්සේ බුදුහාමුදුරුව අනික් සියලුම දෙනාට ගැළපෙන පරිදි මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ ඒකායන මාර්ගය සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය කරගෙන මගපල් ලැබෙන ක්‍රමය අනුදැනවදාලා නිර්දේශ කළා ඉදිරි ශාසනය පවත්වාගෙන යෑම සඳහා. ධ්‍යානලාභී ක්‍රමය කිව්වේ නැහැ. අනුදැනවදාල් නැහැ. ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කළේ නැහැ. දැන් මේ ජේතවනාරාමෙදී වික්කුන් මේක ඇහුවෙත් බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළේ නැහැ අවුරුදු 30ක් විතර. මුල් අවුරුදු 10 විතර දේශනා කළා. ඒක නැවැත්තුවා ඒ පාර. ඊට පස්සේ මේ වික්සුන්ට මේක අහගෙන නොලැබුණු නිසායි ජේතවනාරාමෙදී නැවත බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ මෙහෙම සූත්‍රයක් ඔබ වහන්සේ දේශනා කළ තියෙනවා මහත්ඵල මහානිසන්ත ලැබෙන ඒක මොකද්ද කියලා. වටින්නේ දැන් හැම තැනකම අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති තමයි ඊටාම වැදගත්. මේකේ තියෙනවා කරුණු හතක් ගැබ්බෙලා තේරුම් ගන්න බැරුවට. අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි කියන එක දිගහැරියාම අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති නිබ්බිදානුපස්සී විහෙරති නන්දිං පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. අර අනිච්ඡානුපස්සී විහෙරති කියන එකේ අනිච්ඡානුපස්සී අර අවසාන වශයෙන් සබ්බූපදි පටිනිස්සග්ග කියන එකේ සබ්බූපදි පජහති කියන එකත් අරගෙන අනිච්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි හැදුවා. ඒක මේක බුද්ධ ඥානයෙන් හැදුව. දැන් ඔය ආනපාන සති සමාධි භාවනාව යුගනද්දව ටික දවසක් කරගෙන යනකොට නිවැරදිව පුරුදු වුණාම ඔය ඔක්කොම මෙනෙහි කර කර කියවා කියවා ඉන්න ඕනේ කමක් නැහැ. එක පාට අර රාගය ද්වේෂය මොහේ තරහක් වෛරයක් ආවහම එක පාට සිහිපත් කරන්න ඕන අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි. එතකොටම ඒක ඉවර වෙනවා. එතකොට මේක ඊටාම සරල ලේසි කර්මස්ථානයක් දුන්නා. ආනපාන සති සමාධිය ඉබේම වැඩිනවා. අර පියවර ඔක්කොම බුද්ධානුසතිය මරණානුසතිය ඔක්කොම වැඩිනවා අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි.
ගෞරවනීය රහතුන් වහන්සේ, ඒ කියන්නේ දීගං වාස්සන්තෝ මතු වෙනකොටත් ඒ දේමයිද කරන්න ඕනේ?
ඒකමයි කරන්න ඕනේ. හැම තැනටම අදාළයි අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි. දැන් අපි මේ රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කරන්නේම මේ ලෝකේ තියෙන දේ උපාදානය කරගන්න ඕනේ. සාරයි වටිනවා ප්‍රියයි මනාපයි කියලා ඒ උපාදානය කරගෙන නච කිංචි ලෝකේ උපාදී. මේ උපාදානය කරගත්ත දේ අපේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ කියන එක තහවුරු කරපු වචනයක්. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී.
එතකොට මේ දීගං වාස්සන්තෝ විදිහට මේ මතුවෙන්නේ ගතිද පෙර ගති?
ඔව්, දැන් ඒ අර මුල්ම අවස්ථාවේ අපි මේ ආනපාන සති සමාධිය වඩන්නට නොදන්න කාලේ තමයි දීර්ඝ සංසාරයේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන තියෙන අර ප්‍රියදේට ඇලුනහම කාම විතක්ක විචාර පාත්වෙනවා. අපිට තරහක් වෛරයක් අර මුල් බැද ගත්තාම ව්‍යාපාද විතක්ක විචාර මතුවෙනවා. ඒ වගේම විහිංසා විතක්ක විචාර මතුවෙනවා පෘථග්ජන පුද්ගලයේ තුල. ඒ තුනම නැවතත් යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අලුතෙන් සමුදය වෙනවා. ඒ සමුදය වීම අලුතෙන් වීම නවත්තනවා අර අනිසිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීති. නැවත සිහිපත් කරන්න නිවැරදිව සිහිපත් කරන්න පුළුවන් වුණා නම් එතකොට ඔය ආනපාන සති සමාධිය එකින් එකම වඩන්න ඕනේ නැහැ. නිවැරදිව පුරුදු වුණාම පුහුණු වුණාම මේ අනිසිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීති කියන එක කීවරක් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවද කියලාවත් කවුරුත් කල්පනා කරා නම් හොඳයි. කීවරක් තියෙනවද? 21 වරක් නැවත නැවත අවධාරණය කරලා තියෙනවා. හැම පබ්බයකම අවසානයේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී. ඒක තමයි කර්මස්ථානය. ඒක තමයි මේ ආනපාන සති සමාධිය යුගනද්දව කරන්න පුළුවන් කෙටිම පහසුම සරලම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දුන්නා.
ගෞරවනීය රහතන් වහන්සේ, එතකොට අපි අකුසල මූල පටිච්ච සමුප්පාදේ අඳුරගෙන ඊට පස්සේ අපි නිබ්බාන තත්වයට පත් වෙන්න අධිකරෙන් අධිකර ආනපාන කරද්දී අපි තුල වැඩෙන්නේ කුසල මූල පටිච්ච සමුප්පාදේද?
ඔව්. දැන් මෙතන කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කළේ න්‍යාය හැටියට. ඒක න්‍යාය. ප්‍රායෝගිකව ඒක වැඩෙනවා ආනපාන සති සමාධිය ඔය පබ්බ 21 වැඩෙනකොට. ඒක ඒ වැඩෙන එක න්‍යායෙන් විග්‍රහ කළේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒකනේ ඒක අභාවයට ගියේ. ඒ වගේම අපි ආනපාන සති සමාධිය වඩන්නේ නැත්නම් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වෙනවා. ඒකත් න්‍යායක්. ඒ දෙකම න්‍යාය. නමුත් මේ ආනපාන සති සමාධිය වඩනකොට කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයයි වැඩෙන්නේ. ආනපාන සති සමාධිය වඩන්නේ නැති හැම වෙලාවකම අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයයි කෙනෙක් තුල වැඩෙන්නේ. මේක තමයි දෝතා. මේක තමයි තේරුම් ගැටි.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මේ අවස්ථාවේදී අපිට අනුකම්පා කළා ඔබ වහන්සේ වෙහෙසටපත් නොවෙනවා නම් අකුසල මූල පටිච්චසමුප්පාදේ පිළිබඳ කෙටි විග්‍රහයක් අපිට අනුකම්පා
කළා. මොකද්ද?
අකුසල මූල පටිච්චසමුප්පාදේ පිළිබඳ කෙටි විග්‍රහයක් කළා.
එහෙම එකක් නැහැ.
අවිද්‍යා මූල පටිච්ච.
අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මයේ ඔය කවුරුත් දන්නවනේ අවිද්‍යා පත්‍යා සංඛාර, සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූප, නාම රූප පත්‍යා සලආයතන, සලආයතන පත්‍යා පස්ස, පස්ස පත්‍යා වේදනා, තණ්හා, උපාදාන, සම්භවಂತಿ, ජාති ජරා මරණ, ශෝක පරිදේය, දුක්ඛ දෝමනස, උපායාස, දුක්ඛක්ඛේ කන්දස, කේවලස, සම්භවಂತಿ. මේක දැන් අපි මේ ඔය න්‍යායාත්මකව මේ වචන වලින් කිව්වට ඕක අපි තුල මේ ජීවත් වෙලා ඉන්න කාලේ ආනපාන සති සමාධිය වඩන්නේ නැත්නම් ඒ වගේම අපිට ධර්ම කාරණයක් තේරුනේ නැත්නම් මේක ඉබේම Taman තුල ක්‍රියාත්මක වෙනවා. මේක කාගවත් බලපෑමක් නැහැ. Taman තුලම ඕක ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු බොහොම සුළු උදාහරණයක් අරගෙන මේ අවිද්‍යා මූල පටිච්ච සම්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන හැටි හිතක් තුල ඔන්න අපි ගමනක් යනවා. කොයි හරි ගමනක් යනවා වෙන මොකකට හරි වැඩකට. එකපාරට ওই ගමන යනකොට අපේ නාසයට එකපාරට සුවඳක් එනවා. අපි හිතමු එක්ක වඩේ බදිනවා එක්ක කැවුම් පුච්චෙනවා කියලා. වඩේ බදින සුවඳක් කියමුකෝ. වඩේ බදින සුවඳක් ආපු ගමම්ම එක පාටම මේක රසම්ම. මොකද මේ සුවඳ ආවේ එක පාට. හැබැයි අපිට මේ වඩේ කාලා පුරුදු නිසා අර වඩේ සුවඳ නාස්රැල්ලේ ගැවෙනකොටම අපිට එක පාරටම නම් මතක් වෙනවා වඩේ බදිනවා. වඩේකේ පාට කර කර ගන්න රස අර කෙල උනනවා කටට. නැද්ද? කෙල උනනවා කටට අර කර කර ගන්න ශබ්ද කනට ඇහෙනවා. නාසයට අර සුවඳ ගැටුණු ගමන්ම පාට වර්ණේ නාම රූප සියලු දේ අර වඩේක පිළිබඳව සියලු දේ නාම රූප අර සලායතන පස්ස වෙනවා. එකපාරටම එක තප්පරයක් යන්නේ නැහැ මේ වැඩේට. වඩේ වදින සුවඳක් ආව ගමන් අපි වඩේ කන්න කැමති කෙනෙක් නම් ඊට පස්සේ මේ වඩේ කොහෙද වදින්නේ කියලා අපේ හිතේ අවිද්‍යා මූලෙන් වඩේ හොයන්න අර සංකාරයක් සිද්ධ වෙනවා. විඥාණයට අවශ්‍ය වෙනවා වඩේ කන්න. ඒ අනුව අර රස අර සම්පස්ස වුණාම ඒකට තණ්හාවක් වෙලා අපි වඩේ හොයාගෙන ගිහිල්ලා වඩේ අයිතිකාරය බවට පත් වෙනවා. සම්භවಂತಿ. ඊට පස්සේ වඩේ කනවා. වඩේ අමාරු හැදෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සිද්ධ වෙනවා. ඔය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඔතනිනුත් විග්‍රහ කරන්න කියා දෙන්න පුළුවන්. ඔය ආවිද්‍යාවෙන් උනේ බැරි වෙලාවත් නියම වශයෙන් ආනපාන සති සමාධිය වඩන කෙනෙක් නම් අර වඩේ සුවඳ ආවට අපි ඒක ඉවසලා විමසලා ඒක අර වඩේ හොයන්න යන්නේ අර මුතේව මුතමත්තම් භවිස්සති දිත්තේව දිත්තමත්තම් භවිස්සති තියෙන තත්වයෙන් ඒකෙන් විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති වූ ගමන් ඒ වඩේ කෑමේ හොයාගෙන යෑමේ වඩේ උපාදානය කර ගැනීමෙන් නිදහස් වෙනවා. එතනම කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය එතනම ආනපාන සති සමාධිය වැඩෙනවා. ඒ අනුව එතනම නිදහස් වෙනවා. එතනම අර වඩේ කෑමේ අවශ්‍යතාවයක් ආසාවක් අර බඩේ අමාරු හැදීමක් හේතුඵල දෙකම ඉවත් වෙනවා. ඉතින් මේක තමයි පටිච්ච සමුප්පාද විග්‍රහය. මේක විනාඩියක් දෙකක් තුල ඔය ජීවිත කාලය හැමතැනම හැම කෙනෙකුටම සිද්ධ වෙනවා. මේක ඇහැට රූපයක් දැක්කත් කනට ශබ්දයක් ඇහුණත් නාසයට ගඳ සුවඳක් ආවත් දිවට රසක් ආවත් කයට පහසක් පොට්ටක් ආවත් මනසට ධම්මාවත් අර අවිද්‍යා මූලයෙන් ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය. ඒක ඉවසා වීම සහ ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් යුගනත් දැහැටියට ඒක කුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පූර්ණ වීම. එච්චරයි මේක තියෙන්නේ.
අවසරයි අතිපූජනීය අරිහත් වහන්ස. අවිහතප්ප සුදස්ස සුදස්සී අකනිටාව කියන මේ බ්‍රහ්ම ලෝකෝල්ට පාරිශුද්ධිය
ඒ බ්‍රහ්ම ලෝකනමේ සුද්ධාවාස හතර.
ඔ සුද්ධාවාස හතරට
සුවන එක අත් වශයෙන් පස්සේ කාලෙක ඔය අටු ආකාරයේ එක ඒ හතර මේ බ්‍රහ්ම ලෝක කියලා කියනවා. නමුත් ඒ බ්‍රහ්ම ලෝකනමේ ඒවා සුද්ධාවාස. ඒවට යන්න අයිතියක් තියෙන්නේ එකම පිරිසකට විතරයි. අරහත් වෙන්න බැරි වුණු අරූපී ධ්‍යාන වැඩි අනාගාමී තත්වයෙන් මිය පරලොව ගිය පුද්ගලයන්.
එහෙමයි.
සීමා නීති තුනක් තියෙනවා. එහෙමයි. අරහත් වෙන්න බැරි වුණා.
එහෙමයි.
අරූපී ධ්‍යාන වඩන්න ඕන.
එහෙමයි.
ඒ වගේම අනාගාමී තත්වයෙන් මිය පරලොව යන්න ඕන. ඒ පුද්ගලයාට විතරයි ඔය සුද්ධාවාස හතර අයිති වෙන්නේ. එහෙමයි. ඒ සුද්ධවාස හතරත් ආකාසඤ්ඤායතනෙට අරූපී ධ්‍යාන වැඩි ඔය කෙනෙකුට එකක්.
එහෙමයි.
ආකින්ඤායතනෙ තව එකක්. නේම නා අර විඥානඤ්ඤායතනෙ තව එකක්. නේව සංඥාන අසඤ්ඤා ඒ හතරට අදාළ හතරයි ඒතියේ.
එහෙමයි. අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අනාගාමී තත්වයට අති පාරිශුද්ධියටපත් වුණා වූ ස්වාමින් වහන්සේටත් ලෞතර බුදුරජාන් වහන්සේ ශ්‍රී මුක පද්මරත්නයෙන් දේශනා කළා තියෙනවා අසුචි කියන එක නම් කොහොමත් හොඳම නෑ ඔතන ඉන්නත් එපා ඔතනිනුත් ගොඩේ යන්න
කියන අසුචි කියන්නේ මේ අපි කියන අසුචි නෙමේ සුචි නොවන බව.
එහෙමයි ස්වාමී.
මොකද්ද ඒකේ තේරුම? සුචි නොවන බව.
එහෙමයි.
සුව නොවන බව. සුබ නොවන බව. සුඛ නොවන බව.
එහෙමයි.
මේක සුන්දර නොවන බව.
එහෙමයි ස්වාමී.
දැන් මාගදී භාෂාවෙන් අසුචිනෝ කියපු එක පස්සේ සිංහල භාෂාවේ අපි අසුචි හැටියට භාවිත කරා නාමපදයක්. ඒකයි උනේ. අසුචි කියන්නේ මේ සුචි කියන එකේ විරුද්ධ වචනේ.
එතන
ඒක තේරුම් ගත්තා නම් හරි.
ඔව්. එතන අනාගාමි උත්තමයාටත් මේ ස්වාමනාංශ අසුචි කිය මෙහෙම දේශනා කරේ උන්වහන්සේ මේ කාම ලෝකයේ තියෙනා වූ දුක්ඛිත භාවයේ සංසාරයේ දුක්ඛිත භාවයේ පෙන්눔 කිරීමක්ද කියලා දැනගන්න ආසයි ස්වාමී.
ඔව් ඒක ඇත්ත. දැන් මේක මේ සංසාරේ අපි මොනවා උපාදානය කරගත්තත් පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. මේ උපාදානය කරගත්ත දේ අපිට කැමතිසේ අපිට ඍෂිසේ මන අපසේ මොහොතකට වැඩිය පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකේ ධර්මතාවය විපරිණාමය මේ ලෝකේ කරගෙනවා නම් විනාඩියෙන් විනාඩියම මොකද වෙන්නේ? අර වැය වෙන පැත්ත සබ්බේ මේ පියේහි මනාපේහි නානා බාබු විනා බාබු අවසානේ විනාශ බාබු. ඒකනේ සබ්බේ ධම්මා අනත්තාති කිව්වේ. කිසිම දෙයක් නැහැ ලෝකේ අපේ කැමැත්ත අනුව අර අත්තසේ අස්මානෙන් අල්ලගෙන නවත්තන්න පවත්තන්න අපේ වසඟේ රඳවා ගන්න සුදුසු නැහැ. ඒකයි කිව්වේ. නමුත් හැම පෘථග්ජන පුද්ගලයෙක්ම බලනවා තමන්ට ඇහැට ප්‍රියමනාප වූ කනට ප්‍රියමනාප වූ නාසයට දිවට කයට මනට හයටම ප්‍රියමනාප වූ දේ කොයි විදියෙන් හරි උපාදානය කරගෙන අල්ලගෙන වෙන් කරගෙන කොටු කරගෙන කම්බි ගහගෙන කණ්ඩි දාගෙන තමන්ගේ වසඟේ පවත්තන්න. ඒකයි ඒතං මම ඒසෝහමස්මි ඒසෝමියත්තාති කිව්වේ. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා ඒතං මම ඒසෝහමස්මි ඒසෝමියත්තාති ඒ විදියට පවතින්නේ නැහැ. නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තාති. මේක තමයි සත්‍යක වච්චිකෝත්තට අර සත්‍යක වච්චිකෝත්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක මේ දෙපැත්ත මේ ද්වතාවය පස්සේ කාලෙක සිංහලට පරිවර්තනය කරපු මිනිස්සු ඒතං මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති මමයි මගේයි මගේ ආත්මයි කියලා කිව්වා. මම මගේ මගේ ආත්මය. නේතං මම නේසෝ ආමස්මි න මේසෝ අත්තාති මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඔය මාගදී භාෂාවේ මේ කියපු දේ ඔය සිංහල භාෂාවේ කියන අර්ථය නෙමෙයි මේකේ තියෙන්නේ. මේක තියෙන්නේ ඊට වඩා හුඟක් වෙනස් වූ අර්ථයක්. ඒ නිසා නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියන්නේ මේ පැවැත්ම තුළ තියෙන කිසිම දෙයක් මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ කැමැත්ත අනුව මගේ වසඟේ පවත්වා ගන්නට සුදුසු නොවන්නේම. ඒකයි කිව්වේ. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන එක සහ මුලින්ම වැරදි පරිවර්තනයක්. ධර්මයේ විකෘති කිරීමක්. ඉතින් ඒක නිසා මමයි ගන්නව මිනිසු. නමුත් මගේ මමයි ගැනීමට සුදුසු වෙන්නේ නැහැ. මගේයි ගැනීමට සුදු වෙන්නේ නැහැ. මගේ කැමැත්ත අනුව මගේ වසඟේ මගේ පාලනේ පවත්වා ගන්නට කිසිසේත්ම සුදුසු වන්නේ නොවේ කියන එකයි. නේතං මම නේසෝ ආමස්මි න මේසෝ අත්තාති. ඉතින් එච්චර පැහැදිලිව විග්‍රහ කරපු දේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කිව්ව ගමන්ම සම්පූර්ණයෙන්ම ධර්මයේ විකෘති
වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයේ ස්වාමීන් වහන්සේ යම්කිසි යෝගාවචරයෙකුට රූපය ආපෝ තේජෝ ආයෝ පඨවි වලින් මේක හොඳ හැටි බලා ගන්න හැකියාවක් තියෙනවා නම් මේ නාමයේ තියෙන සංඥාව අනිත් පැත්තට හරව ගන්න හැකියාවක් තිබෙනවාද කියලා දැනගන්න කැමතියි ස්වාමීන්
වහන්සේ. ඔව් මේක ඇත්ත ඇටි හැටියට දැන් මේ බුදුහාමුදුරුවෝ මේ අපි දැන් මේ කෝපයක් උපාදානය කරගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානය
කරනවා. එහෙමයි සර්.
එකක් නෙමෙයි උපාදානය කරගන්නේ මොකද? gediya pitim paham. දැන් බුදුහාමුදුරුව මේක මේ පහකට බෙදලා රූප වේදනා සංඥා සංකාර විඥාන මේකෙන් බුදුහාමුදුරුවගේ එකයි අයින් කරන්න ඕන.
එහෙමයි
සර්. එකක් අයින් කර ගමන් පහම අයින් වෙනවා. මොකද්ද අයින් කරන්න ඕන එක? ඒක තමයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. අනිකේව එකක්වත් අයින් කරන්න ඕනේ නැහැ. දැන් රූප වේදනා සංඥා සබ්බචිත්ත සාධාරණයි. බුදුහාමුදුරන්ටත් එහෙන් රූපයක් දැක්කාම එකින් යම් ප්‍රියමනාප වේදනාවක්, නිරාමිෂ වේදනාවක් හරි එනවා. ඒ සංඥාව ලැබෙනවා. ඒ තුන බුදුහාමුදුරන්ටත් එකයි පෘථග්ජන පුද්ගලයාටත් එකයි. බුදුහාමුදුරුව හෝ අරහතුන් වහන්සේ හෝ ආර්යයන් වහන්සේට රූපයක් දකිනවා, වේදනාවක් යම් එනවා, සංඥාවක් ලැබෙනවා. හැබැයි සංචේතනා පවත්වලා සංකාරයක් කරන්නේ ඇයි? සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ අනුව ආනපාන සති සමාධියේ යුගනද්ව වඩනකොට මේ සංඛාර හිතෙන් නොකර ක්‍රියාසිත පමණක් කරන්න පුරුදු වෙනවා. ඒක නිසා ක්‍රියාසිත පවත්තන අරහතුන් වහන්සේට විඥාන ශක්තියක් උපදින්නේ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අර බුදුහාමුදුරුව ආර්යයන් වහන්සේලා රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා පහක් තියෙනවා. ඒක තමයි පඤ්චස්කන්ධය. පෘථග්ජන පුද්ගලයාගේ පඤ්චස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන. ආර්යයන් වහන්සේගේ පඤ්චස්කන්ධය පරිහරණය කරන රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා. මේක තමයි දෙපැත්ත. මේ දෙක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා පඤ්චස්කන්ධයම පරිහරණය කරන්න වෙනවා බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත්. හැබැයි ක්‍රියාසිත හැටියටයි කරන්නේ, සංකාරසිත හැටියට කිරීම පමණයි නවත්තන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ ආනපාන සති සමාධිය මං ඉස්සෙල්ලා කිව්වනේ සංකාරසිත වලට විතරයි ආනපාන සති සමාධිය වඩන්න ඕන, ක්‍රියාසිත වඩන්න ඇතුළට ගන්න ඕන, සංකාර ඉවත් කරන්න ඕන. ඒක තේරුම් ගත්තොත් ආර්ය තත්වයටපත් වෙන්න බොහොම පහසුයි, බොහොම ලේසි. මේ පංචස්කන්ධය බෙදලා පෙන්වුවේ මේ සඳහායි. ඉතින් ඒක නිසා හරියටම මේක දැනගත්තොත් මේ පංචස්කන්ධය නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ මේ සංචේතනා පවත්වලා සංකාර කරලා සංකත හදලා උදය සමුදය බිහි කරගෙන සම්බන්ධයක් ඇති කරගන්න. නමුත් ක්‍රියාසිත පැවැත්වුවාම සංචේතනා පවත්වන්නෙත් නැහැ, සංකාර නෙමෙයි කරන්නේ ක්‍රියාසිත. ඒ අනුව සමුදය බිහි වෙන්නේ නැහැ, ඒ අනුව සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ, ඒ අනුව කිලුටු වෙන්නේ නැහැ, ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි වෙනස. මේ දෙපැත්තක් තියෙනවා, දෝතාවයක් තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. තව තවත් බුද්ධ ඥානීය ශක්තියම වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ මයික් එක ගන්න ඕන, නැතුව අනිකයට ඇහෙන්නේ
අවසරයි අරහතුන් වහන්ස අරූප ධාන නොයඬු අනාගාමී පුද්ගලියෙක් මිය ගියොත් අසංකාර සසංකාර වෙනවා කියලා ඔබ වහන්සේ දේශනා කරා. ඒ ගැන විග්‍රහයක්
සසංකාර අසංකාර අන්තර්භවික අනාගාමී ගන්ධබ්බයක් වෙනවා. මේක ඒක බීජ සූත්‍රයේ කියලා තියෙනවා. අන්තර්භවිකව අනාගාමී ගන්ධබ්බයක් හැටියට ඉන්නවා. හැබැයි න ආගාමි ආයි කවදක්වත් කිසි දවසක ආපහු කාම ලෝකවලට සුගති ලෝකවලට දිව්‍ය ලෝක මනුස්ස ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට කොහාටවත්ම එන්නේ නැහැ. න ආගාමි. හැබැයි අරහත් ත්වයට පත් වෙන්න තරම් තාම මුල ඉදිරිලා නැහැ. ඒකින්ද තව කාලයක් අර ගිනි ගොඩ නිවුනට ගිනි පුපුරක් තියනවා අලු යට. ගිනි පුපුර දැන් බලෙන් නිවන්න බෑ. දැන් අර අනාගාමී අන්තර්භවික ගන්ධබ්බ තත්වයෙන් පින්කම් කරන්නත් බෑ, කුසල් කරන්නත් බෑ, පින් ලබන්නත් බෑ, කුසල් කරන්නත් බෑ. ඒ නිසා කාගේවත් බලපෑමකින් හෝ තමන්ගේ ස්වයං බලයකින් හෝ එකපාරට නිවන් දකින්න බෑ. ඒක ධර්ම ධම්මයේ අර ධම්මානුධම්ම පටිපදාවෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන නියාම ධර්මයට අනුව ඒ ගිනි පුපුර නිවී ගියාසේ අර අන්තර්භවික ගන්ධබ්බ පුද්ගලයා යම් කාලයකට පස්සේ කාල පරාසයකට පස්සේ අරහත් ත්වයට පත් වෙලා එතනින්ම අන්තර්ධාන අහෝසි වෙනවා. එතකොට ඒ වගේ අය අද මේ අපේ අසලම තියෙන මේ මේ විශ්වයේ පසුගිය බුදුවරුන් හත් දෙනෙකුගේ උද්දකල්ප හතක් තුල අනාගාමී තත්වයට පත් වෙලා මිය පරලොව ගිය අරහත් තත්වයට හෝ සුද්ධාවාසවලට යන්න බැරි වූ අන්තර්භවික අනාගාමී ගන්ධබ්බයෝ අදත් ඉන්නවා. බුදුහාමුදුරුව මෙතෙන්දි වැදගත් කාරණයක් මම මතු කරන්න ඕන. මහා බ්‍රහ්මායු සූත්‍රය කියන සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වා, දැන් අපි බුද්ධ පූජාවක් පවත්වනවනේ. මේ බුද්ධ පූජාව අපි අර වැස්ම ඉවත් කළා, ඒ බුදුහාමුදුරුවන්ගේ පිළිමේ ඉදිරියේ හෝ ඒ කාලනම් සිරිපතුල ඉදිරියේ මුල් කාලේ මේ බුද්ධ පූජාව පූජා කළාම මහා බ්‍රහ්මාය සූත්‍රයේ තියෙනවා හරකෙක් වතුර බොන වෙලාවවත් අවම වශයෙන් මේ බුද්ධ පූජාව එතන පවත්වන්න ඕන. මොකටද? අර අනාගාමී අන්තර්භවික ගන්ධබ්බයින්ට අයිති එකම ගන්ධය අබ්බ කරන්න පුළුවන් එකම දේ අර වර්ණගන්ධ රසෝජා අබ්බ කරනවා. අබ්බ කරනවා කියන්නේ නූරා බොනවා. ආහාර වැටියෙන් ගන්න පුළුවන්. ඒ ගන්ධබ්බයොත් ඒ ආහාර ගන්ධ අර වර්ණගන්ධ රසෝජා ආග්‍රහණය කරනවා, අබ්බ කරනවා. ඒකට ඒ විතරයි එයාට අයිති. ඒ නිසයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ බුද්ධ පූජාවක් පූජා කරනකොට ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. ඒක අපි බොහොම ප්‍රණීතව පූජා කරන්න ඕන, ඒ අනුව විවෘත කරන්න ඕන. ඒක යම් කාලයක් අඩු ගානේ හරකෙක් වතුර බොන වෙලාව කියන්නේ විනාඩි 5ක් 6ක්වත් ඒක විනාඩි 15ක් විතරවත් විවෘත කරලා තිබ්බහම ඒ අනාගාමී ගන්ධබ්බ තත්ත්වයේ ඉන්න අය ඒවා ආග්‍රහණය කරලා අබ්බ කරලා ඒකෙන් යම් ආහාර කොටසක් වර්ණගන්ධ රසෝජා භාවිත කරනවා. ඒකෙන් තමයි එයයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක මේ බුද්ධ දේශනාවේ පැහැදිලිව දේශනා කරලා තියෙන දෙයක්. ඒ නිසා මේ බුද්ධ පූජාව පූජා කරන්නේ දැන් මිනිස්සු කියනවානේ මේ මැටි පිළිම වලට මොකටද ওই විනය වර්ධනකාරයෙන්? ඒගොල්ලෝ දන්නේ නැහැ මේක හරියට. ඒ නිසා අපි මේ කවුරු හෝ විහාරස්ථානයක පින්කමක් කරන අවස්ථාවක ඒ වගේ තැන්වලදී විශේෂයෙන්ම අපි ඉඳුල් කරන්නට පෙර අර අග්‍ර වූ කොටස බුද්ධ පූජාව හැටියට සකස් කළා ඒ බුද්ධ පූජාව පිළිගන්නලා විවුර්ත කරලා ඒක පූජා කරන්න ඕනේ. පූජා කරලා ඒක යම් වෙලාවක් තියලා තමයි ආබහු ගන්න ඕනේ.
අතිපූජ්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ මේ සංකතයක් තුළ ඇති ලක්ෂණ තුන අනිච්චයි අනත්මයි පටිසම්පන්නයි.
මොකද්ද මොකද්ද? සංකිට්ඨේ
සංකතයක.
ඔව් සංකතයක සංකිට්ඨේන ලක්ෂණ නියත ලක්ෂණ තුනක් තියෙනවා.
එහෙමයි.
අනිච්චයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි.
එහෙමයි.
ඒ පටිච්ච සමුප්පන්න නූනනම් නිච්චසේ අත්තසේ පැවතියනම් අපිට නිවනක් ඕනේ නැහැ දුකකුත් නැහැ. අපිට ඒ සංකතය අපි සකස් කරගන්නා සංකතය ඒ ආකාරයෙන්ම නිච්චසේ පවතිනවනම් අර විපරිණාමයටපත් නොවි අත්තසේ පවතිනවනම් පටිච්ච සමුප්පන්න නොවනවනම් අපිට නිවනක් ඕනේ නැහැ දුකකුත් නැහැ.
එහෙමයි.
නමුත් ඒකේ නියත ලක්ෂණයක් සියලුම සංකත අනිත්‍යයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි.
එහෙමයි.
මේ ලක්ෂණ තුනම අනිවාර්යෙන් සෑම සංකතයකම තියෙනවා අසංකත ධර්මයක් වූ නිවන ඇර.
එහෙමයි ස්වාමීනි මේ මෙහි ආරම්භය එහෙම නැත්නම් ප්‍රජනනේ නාම රූප තුලින් සිදුවන දෙයක්ද?
ඔව් ඉතින් නාම රූප දැන් සංකතයක් හදාගන්නේ සංචේතන අපවත්තලානේ.
එහෙමයි.
සංචේතන අපවත්තන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පහම කරන්නේ.
එහෙමයි.
ඒක නාම රූපම තමයි.
මතවයි.
මේ නාම රූප හෙට සත්තරාණ කුසල රූප සූත්‍රේ නාම රූප හොඳට පැහැදිලි කරනවා.
හොඳයි ස්වාමීනි. ඔබ වහන්සේ දිගසිරි.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ක්‍රියාසිත පමණක් පවත්වන අරියතුන් වහන්සේ නමක් තුල පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වන්නේද? ස්වාමීන් වහන්ස. ක්‍රියාසිත පමණක් පවත්වන අරියතුන් වහන්සේ තුල
ආනාපාන සති සමාධිය වඩන කියන්නේ. ක්‍රියාසිත පවත්වනට වඩා පැහැදිලිව ආනාපාන සති සමාධිය දිගටම යුගනද්දව වඩන අරහතුන් වහන්සේ තුල
පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වන්නේද ස්වාමීන් වහන්සේ?
පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙන දෙයක් නැහෙනි. අත්තරින්න දෙයක් තියෙනවන්නේ කුසල මූල පටිච්ච සමුප්පාදය කරන්න ඕනේ. හැබැයි දැන් බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේත් ඇහෙන් බලනවා. නැද්ද? කණෙන් ඇහෙනවා. දැන් පාරලීය වනයේට බුදුහාමුදුරුවෝ මේ ශ්‍රාවකයන් එක්ක තරහ වෙලා ගියාම මාස දෙකම හතරක් තුනක් පාරලීය වනයේ හිටියා. ආපහු බුදුහාමුදුරුවෝ ආවහම නැවත ශ්‍රාවකයන් ගාවට ශ්‍රාවකයෝ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ මාස තුනක කාලේ පාරලීය වනයේ මොන සති සමාධියෙන්ද පිහිටියා සිටියේ කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා මම ආනපාන සති සමාධියේහි පිහිටා කටයුතු කළා. දැන් බුදුහාමුදුරුවෝ පාරලීය වනයේ කටයුතු කරන ඉන්න කාලේ ඇහෙන් බැලුවද? කනෙන් ඇහුවද? නාසයෙන් ගඳ සුවඳ ගත්තද? ඒවා ඒ ඇහෙන් බලන සියලු දේ උපාදානය කරගත්තේ නැහැ ආනපාන සති සමාධියේහි පිහිටියා. හැබැයි අත්තරින්න දෙයක් මුල ගලවන්න දෙයක් නැහැ. නමුත් ජීවිත කාලය තුළම බුද්ධත්වයට පත් වූ අරහත්ත්වයට පත් වූ මඟඵලලාභී සියලුම අරහතුන් වහන්සේලා මියපර අර අපවත් වන අවසාන මොහොත දක්වාම ධර්මතාවයෙන් ධම්මෝහවේ රක්කති ධම්මචාරී ආකාරයට ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනවා. ඇහැකණනාසය දිවකය මනහය පාවිච්චි කරන නිසා වෙන මුලක් උදුරන්න කෙලෙස් මුල් උදුරන්න නැහැ. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය අයින් කරන්නත් නැහැ. කුසල මූල පටිච්ච සමුප්පාදය පූර්ණේ කළත් අවසානයි. ඒකයි කියේ න සේක අග්ග. මේ න සේක අග්ග කියන්නේ කපන්න කෙලෙස් මුල් උදුරන්න ඉවරයක් නැහැ. ඉතුරුක් නැහැ. අග්ග ඒ தത്വයට පත් වෙලා අවසානයි. ඉතින් ඒක නිසා ආර්යයන් වහන්සේට අරහතුන් වහන්සේට කියපු තවත් නමක් තමයි අර සීක අසීක න සීක අග්ග මුක නිමිත්ත. මුක නිමිටි එනවා ඇහැට ගන්නට නාසයට දිවට ගයට හයටම නිමිටි එනවා. හැබැයි ආනපාන සත්‍ය සමාධිය වඩන නිසා ඒ න සීක අග්ග තත්වයෙන් ඉන්නවා. දැන් කපන්න ඉවත් කරන්නස් කරන්න දෙයක් නැහැ. මොකද ආයතනික රටාවක් නැහැ. බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඒව ඇතුළට එන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ, රැඳෙන්නෙත් නැහැ, ගොඩ ගැහෙන්නෙත් නැහැ, ආයතනයක් හැදෙන්නෙත් නැහැ. එන වේගයට වඩා වේගෙන් පිට වෙලා යනවා. අස්ස පස්ස සිදු වෙනවා. ආනපාන එක ධර්මතාවය. ඒක කරන්න උත්සාහයක්, වීරයක්, උනන්දුවක් මොකක් වෙන්න ඕනේ? ඒක එනවා, එන වේගෙම ඇහෙන් රූපේ දකින්නවා. දැක්ක වේගෙම ඒක අනිත්‍ය දුක්ඛ අනත්ම නේ. අනිසිතෝච විහෙරති නච්කින්ච ලෝකේ උපාදීති වෙන. ඉතින් ඒක වෙනවා. ඉතින් ඒක නිසා මේක ඒක ධර්මතාවයෙන් ධම්මෝහවේ රක්කති ධම්මචාරී කිව්වේ ඔන්න ඔය දේ සිදු වෙනවා.
අවසරයි රහතුන් වහන්සේ, ආදීනව සංඥාවලයි ආදී නව අවස්ථාවයි අතර සම්බන්ධයක් තියෙනවා.
ඔව් දෙකක් තියෙනවා. නමුත් දෙකම ඇත්ත වශයෙන්ම එකක් නිසාමයි. ආදී නව අවස්ථාව තමයි දැන් කර්ම බීජයක් සකස් වීම තමයි සම්භවං. ඊට පෙර අවස්ථා නමයක් තුල මේ කර්ම බීජය සකස් වෙනවා. පළවෙනි අවස්ථාව අවිද්‍යා පත්‍ය. දෙවෙනි අවස්ථාව සංකාර පත්‍ය. නාම විඥාන පත්‍ය, නාම රූප පත්‍ය, සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන. ඊළඟට සම්භවන්. එතකොට සම්භවන්ති කියන්නේ කර්ම බීජයක් සකස් වීම. කර්ම බීජයක් සකස් වෙන්නට පෙර අවස්ථා නමයක් අවිද්‍යා මූලෙන් හෝ කුසල මූලෙන් උත් නමයක් තියෙනවා. අවිද්‍යා මූලෙන් නමයක්ම තියෙනවා. මේ නම අවස්ථාවෙන් ඕනම අවස්ථාවකදී එකක් නිරෝධ කළොත් සම්මාදිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේක විග්‍රහ කරලා තියෙනවා, පැහැදිලි කරලා. දැන් අපි උපාදාන නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, සම්පස්ස නිරෝධෝ භව නිරෝධෝ, සලආයතන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, සංකාර නිරෝධෝ භව නිරෝධෝ, අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ. එකක් කළොත් මොකද වෙන්නේ? නමයම කැපිලා භව නිරෝධ. එකයි කරන්න ඕන. ඉතින් මේක එකක්වත් අපිට කරන්න බැරි වුණොත් තමයි සම්භවන්ති කර්ම වීජයක් සකස් වෙන්නේ. අනුසය අලුතෙන් සකස් වෙන්නේ. සමුදය බිහි වෙන්නේ. ඉතින් ඒක තමයි ආදී නව අවස්ථා. ආදී නව සංඥාවෙත් තියෙන්නේ ඕකමයි. අර අපි මෙනෙහි කරලා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වෙනස් අනුපස්සනා කළාම කුසල මූල පටිච්ච සම්පාදී ක්‍රියාත්මක වෙලා ඔය එක අවස්ථාවකදී හෝ මේ නව කැපිලා ආදීනව ලැබෙන්නේ නැහැ, උරුම වෙන්නේ නැහැ. ආදීනව නැවතමත් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා සම්භවන්තිමයි ආදීනව හැටියට තියෙන්නේ.
ගෞරවනීය ස්වාමීන් රහතුන් වහන්සේ, අපේ අනුසය ඉපදුනාට පස්සේ ඒක පවතින්නේ දින 7ක් කියලා.
ඔව් දින 7යි උපරිම තියෙන්නේ.
දී කල්ප 91ක් තිස්සේ චිත්තසංතානෙ පවතින මොනවද?
ඒ අර එක ගතියක් වුණාට පස්සේ ඒ ගතිය දිගින් දිගටම නොකණ්ඩව අජින්නව අකන්නව අර බැමි තුනක් හැටියට රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම හැටියට දිගටම පවතිනවා. ඒක කල්ප කාලාන්තරයක්. ඒ ගතිය කොයි වෙලාවෙ හෝ අලුතෙන් උපදින්න පුළුවන්. ඒක නිසා ඒ බ්‍රහ්මායී සූත්‍රයේ තමයි තියෙන්නේ මේ 91ක් කල්ප කියන්නේ උපත් 91ක් තුල කොතන හෝයේ ගතිය නැවත මතුවෙන්න පුළුවන්. කපා දැම්මේ නැත්නම්. කපා දැම්මොත් එයි මතුවෙන්නේ නැහැ.
ගෞරවණීය අරහතුන් වහන්ස මේ අපි දැන් මෛත්‍රී භාවනාව කරනකොට මේ අපේ හිතේ හදවතින්ම ඒක කරනකොට අපේ හිතේ ඒ අර සියලු සත්ත්වයෝ ගැන ලොකු මේ අනුකම්පාවක් වගේ ඇති වෙලා වේගයක් වේදනාවක් කියන වගේ හදවතට එනවා. ඒ වගේ අවස්ථාවක සමුදය හටගන්නවද?
නෑ. දැන් එතෙන්දි වෙන්නේ සමතය. මොකද වෙන්නේ? සමතයටපත් වෙනවා. ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒක නිසා තාම මුල ඉදිරෙන්නේ නැහැ. මුල ඉදිරෙන්න නම් අපි අර ඒ ගතිය එන්නේ දැන් ওই තරහ එන්නේ ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා අස්මානයි. ඒ නිච්ච වූ සුඛ වූ අත් වූ ඒ තරහ අපි කවදා හරි උදුරා දාන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය අනුපස්සනා කරලා නිච්ච සංඥාව, දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව, අනත් අනුපස්සනා කරලා අත් සංඥාව. ඒක කරනකම් කොයි වෙලාවෙ හෝ අර තරහ අලුතෙන් කොයි වෙලාවෙ හෝ උපදිනවා. ඇයි නිච්ච වෙලේ නිච්ච වෙලා නිටියෙන්නේ? ඒක උදුරා දැම්මම නිබ්බිදා වෙනවා. නිබ්බිදා වුණොත් ඊට පස්සේ කිසි දවසක කොයිතරම් Tamante නොගැලපෙන නොපෑහෙන තමන්ගේ ඇහෙන් කනෙන් නාසයෙන් අමනාප අමිහිරි දෙයක් දැක්කත් තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් ඉන්නේ ඒ පුද්ගලයාටත් මෛත්‍රී කළා අනුකම්පාවෙන් ඒ පුද්ගලයාටත් යහපතක් වේවා කියනවා මිස
ස්වාමිනාසර හදවතේ උපදින වේගය වේදනා කියන්නේ අර මේ
හදවතේ උපදින වේගය තමයි අර කම්පති ජලති බයති වේදති විස්සෝපති ඒක එන්නේ පෘථග්ජන පුද්ගලයාට න කම්පති න ජලති න වේදති න බයති න විස්සෝපති එන්නේ ආනපාන සති සමාධිය නොකඩවා නිවැරදිව යුගනද්ද හැටියට භාවනා කරන පුද්ගලයෙක් තුල
සම්හාසය. එතකොට අපි දැන් මේ ආහාර ගන්නකොට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා මේ පින්දීලා
මොකද දැන් ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කරන්නේ?
අපි දැන් ඒ දුන්නු අයට පින්දීලා
පින් අර ඔව් දැන් මේ අපි ආහාර කට ගන්න ඉස්සෙල්ලා ඔය කුඹුරු ඇව්ව ගොවීන්ට හර අරහල් හැදුව මේ වගේ සුද්ධ පවිත්‍ර කළා ඔක්කොම රොඩු බොඩු ගල් අර කුඩු ඉවත් කළා මේ කන්න පුළුවන් තත්වයට හැදුව Taman ඉුවේ නැත්නම් උයපු අයට මේ සියලු දෙනාටම අපි පින් දෙන්නුව. ණය නොවි පටිසංකා යෝනිසෝ මනසිකාරේ ඒ ආහාර ගත්තොත් ණය වෙන්නේ නැහැ. නමුත් දැන් මේ පෘථග්ජන පුද්ගලයෝ ඔහේ ගියා හව හව ගාලා කෑම ඉවර. කිසි ප්‍රත්‍යක්ෂා ඥානයක් නැහැ. බෙදාගත්තා Taman රස එකක් කැමති එකක් බෙදාගත්තා අර මගුල් ගෙදර කරන්නේ ඒකනේ. දැන් මගුල් ගෙදර කාටවත් පින් දෙන්නේ නැහැ. මගුල් ගෙදර හොඳට Tamanට හොඳ කැමති එකක් තියෙනවා නම් හතර පහ සැරයක් බෙදාගත්තා ඒක මගුල් ගෙදර වැඩි. ඒක මගුල් ගෙදර. නමුත් සාමාන්‍ය අපි අර පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ගීයක් වුණත් පැවිද්දෙක් වුණත් අපි ඒකේ කටක් කණ්ඩ ඉස්සෙල්ලා ඒ සියලු දෙනාට ඒක සකස් කළ හැදුව ඉව්ව හාල් හැදුව යටත් කුඹුරු වපුරු අයටත් සියලු දෙනාට පින් දීලා පින් පවරලා තමන් සහමුලින්ම ණයෙන් මිදි නිදහස් වෙලා තමයි පළවෙනි කටේ ඉනම් කන්නේ. ඒකයි
ස්වාමීන් වහන්සේ එහෙම ගන්නකොට දැන් අපිට ඊළඟට අපි ආහාර ගන්නවනේ ගන්නකොට අපිට දිවට රස දැනෙනවා. දැන් ආහාර ගන්න වෙලාවේ
අපි ඒක වරදක් නෑ. ඒක බුදුහාමුදුරුවෝ දැන් අර කොසල් රජුරුවන්ගේ ගෙදර ගිහිල්ලා හොඳ ප්‍රණීත රාජ භෝජන හොඳට රස වින්දා. ඒක වරදක් නැහැ. ඒක කිසිම වරදක් නැහැ. ඒක වරද තියෙන්නේ ඒ භෝජන වළඳලා ඉවර වෙලා අර පාත්‍රයේ අත හොදුවට පස්සේ මේක යම් ආකාරයක සංචේතනා පාත්‍රල පිනව පිනව ඊගාව ආහාරයක් ලැබුණ වෙලාවේ රසඳලා කටයුතු කරනවා නම් අන්න ආමිෂයක් වෙනවා. අන්න පිනව පිනව විඳවා විඳවා අදු මන මන කටයුතු කිරීමයි මේකේ වරද.
අවතරයි ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රශ්නය ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව පටන් ගත්ත දවසේම අපිට ලැබුණා මේ සමන අරණ විහරණ කියලා පොත. ඒක ස්වාමීන් වහන්ස ගොඩක් වචන තියෙන්නේ මාගදී භාෂාවෙන් නිසා.
ගොඩක් නෙමෙයි 100%ක්. ඉතින් මොකද?
එහෙම ස්වාමීන් වහන්ස අපිට ඒක තේරුම් සියලුම වචන තේරුම් ගන්න අපහසුයි. එම නිසා
ඒක තමයි මේ දවස් 7ක් තුල වචනෙන් වචනෙම මේක පුළුවන් විදියට ප්‍රායෝගිකව කරගන්න ඕන එකම දෙයයි මේ ඔක්කොම වචන වලින් තියෙන්නේ. මොකද්ද කරගන්න ඕන එකම දේ? ආනපාන සති සමාධියේ යුගනද්දව හැම අවස්ථාවකම හැම කාරණයකදීම හැම මොහොතකදීම හැම ධර්මතාවයකදීම හැම ඉරියව්වකදීම හැම ක්‍රියාවක් කරනකොටම ආනපාන සති සමාධියේ යුගනද්දව එච්චරයි ඕනේ. ඔය ඔක්කොම වචන වල තියෙන ඕකට උපදෙස් පාර පිළිවෙත වෙන මොකක්වත් නැහැ. ඔය පොතේ වචන ටික බලාගත්තට වරදක් නැහැ. කල්බල වෙන්නත් ඕනේ නැහැ. බර වචන කියව කියව ඉන්න ඕනේ නැහැ.
අපි ස්වාමීන් වහන්සේ මේ ඊළඟ වාරයේදී මේ සිංහලයට පරිවර්තනය කරලා බෙදලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේ
සිංහලට පරිවර්තනය කළොත් ලොකු වැරදි වෙන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා මේක ඒ වගේ මේ භාෂාවකට පදපරම ලෙස පරිවර්තනය කරන්න එපා කියලා විනය නීතියක් පනවලා තිනා චූලවග්ග පාළිය. ඉතින් ඒක නිසා පස්සේ කාර්යක අර හෙලාටුවා සකස් කරනකොට ඒක යම් විග්‍රහයක් කළා මහා ප්‍රඥන් වහන්සේලා. නමුත් අපි මේක දැන් පරිවර්තනය කරන්න ගියොත් යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මෙතන පරිවර්තනය නොකලට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් Tamanටත් මේ මාගදීපදවල නියම නිවැරදි අර්ථය Tamanටත් අවබෝධ වෙනවා. Taman ධම්මානුධම් පටිපදාවේ හැසිරෙනකොට සති සම්බොජ්ජංගේ ධම්ම විජේ සම්බොජ්ජංගේ වැඩෙනකොට Tamanටත් මේ ධම්මානුධම් පටිපදාව ඔය ධම්ම පදවල සියලු දේ අර්ථ වර්ම නිරුක්ති තේරුම් ගන්නවා. ඒක අවශ්‍ය වන්නේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට අවශ්‍ය ටික පමණයි. නැතුව ධර්මයේ දේශනා කරනවා නම් එතෙන්දි නම් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා 36 ආකාරයකටම නිවැරදිව තේරුම් අරගෙන විග්‍රහ කරලා ප්‍රකාශ වන ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැතුව ධර්මයේ දේශනා කරන්න බැ. ගියොත් අන්තරමං වෙනවා.
අවසරයි අරහතුන් වහන්සේ, පංචශීලයේ කියලා අපි මේ වීරමණී සීලයක් ගැන අහලා තිනා. ඔබ වහන්සේගේ පොතක සඳහන් වුණා පංචශීල ප්‍රතිපත්ති කියලා, ප්‍රහාන සීලය, සංවර සීලය, අවතික්‍රම සීලය කියලා. මේ දෙකේ වෙනස පැහැදිලි කරලා දෙන හැටි ගෞරවයෙන් ඉල්ලනවා.
දැන් අපි ඔය පාණාතිපාත ආදින්නා දානා කම්මිස් මිච්ඡාචාර වීරමණී කියන්නේ, විරමණී කියන්නේ වැළකීම. ඒක හොඳයි. පෘථග්ජන පුද්ගලයෙකුට ආරම්භ කළ යුත්තේ අර ඔය කියන පාණාතිපාත ආදින්නා දානා කම්මිස් මිච්ඡාචාර මුසාවාදා රාමිර බැලීමෙන් අත්හැරීම. ඒක වරදක් නැහැ. හැබැයි ඒක මේක එතනින් නැවැත්තුවොත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක සම්මත චාරිත්‍ර වාරිත්‍ර සීලය. ඒකෙන් මේ සංවර තත්වය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍යසංවිදය පූර්ණ වෙන්නට ප්‍රමාණවත් නැහැ. නමුත් අඩුගානේ පංචශීල ප්‍රතිපදාව පූර්ණය කරලා ඉන්ද්‍රිය සංවරයට එන්න පුළුවන් නම් එතෙන්දි ඔය එක එක සිල්පදයම තියෙන ගැඹුරට යන්න පුළුවන්. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති වෙන්න පුළුවන් වෙන්නේ පාණාතිපාතා වේරමණී නිවැරදිව තේරුම් ගත්තා. ඒ වගේමයි අනික් සියලු සිල්පද. ඒ නිසා පංචශීල ප්‍රතිපදාවම එක එක සිල්පදයෙන් පූර්ණ වෙනවා. බුදුහාමුදුරුවෝ මේ සීල විසුද්ධිය විග්‍රහ කරනකොට චූලහත්ති පදෝම සූත්‍රයේ, සේවිතබ්බා සූත්‍රයේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සීල සූත්‍ර සියල්ලම බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති මේ වගේ සියලු තැන්වල ඒක පංචශීල ප්‍රතිපදාවම සංවර සීල හතරම පූර්ණණය වෙන සංවර සීලේ චේතනා සීලේ ප්‍රහාණ සීලේ වේරමණී සීලේ අවිතික්කම සීලේ පංචශීල ප්‍රතිපදාවම පූර්ණණය වෙනවා හැබැයි ඒක සමාදන් වෙන්න බෑ ඒකයි අපි පංචිල් සමාදන් වෙන්නේ පංචිල් සමාදන් වීම වරදක්කුත් නෑ පාපෙකුත් නෑ නරකකුත් නෑ හැබැයි පංචිල් රකින්නවා නම් එතෙන්දි අර ඊට එහාට යන්න මග විවර වෙනවා ඒකයි බුදුහාමුදුරුවෝ දැන් එදා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා මේ ඔය කියන ඔය පාණාතිපාතා අදින්නාදාන ඔයා සමාදන් වුණා අටසිල් සමාදන් වුණා නමුත් අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේකට පුබ්බේ අනනසුතේසු ධම්මේසු හැටියට අලුතෙන්ම අර්ථ ධර්ම නිරුක්ති ඉදිරිපත් කළා මේ පංචශීල ප්‍රතිපදාවක් එක එක සිල් පදයටම පැහැදිලිව පිරිසිදුව මුළු ත්‍රිපිටකය පුරාම බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා එකයි කුලි
අරහතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළා දැන් බුද්ධ පූජාව පූජා කරපුවාම අනාගාමි මේ ගන්ධබ්බයන් එයා බුද්ධ පූජාව මේ රස උරා වුණා කියලා ගෞරවනීය අරහතුන් වහන්සේ එතකොට කොහොමද මේ බුද්ධ පූජාව පූජා කළක් අස් කරන්නේ කොහොමද මේ බුද්ධ පූජාව
බුද්ධ පූජාව විනාඩි 5ක් විතර එතන විනාඩි 15ක් විතර එතන තැන්පත් කළා බුදුහාමුදුරුවම අර කසී බාරද්වාජ සූත්‍රයේ ධම්ම දායාද සූත්‍රයේ දෙකේම විග්‍රහ කරලා තියෙනවා මේ බුදුහාමුදුරන්ට පූජා කරတဲ့ දෙයක් මොකද කරන්න ඕන කියලා බුදුහාමුදුරුවම කසී බාරද්වාජ සූත්‍රයේ පැහැදිලිව කිව්වා ප්‍රකාශ කළා මේක බුදුහාමුදුරන්ට යමක් පූජා කළොත් ඒක ඊට පහල කෙනෙකුට ජීයටවත් අඬ ගහලා බල්ලෙකුට ජුජ්ජුක් කියලා නිගන්නෙකුට එන්න කියලා එහෙම පවරලා ඒක දෙන්න හොඳ නැහැ. ඒක ගැඹුරු වලකට හෝ ගැඹුරු දියකට දාන්න කියලා තියෙනවා. ඒක අපි චේතනාව ඇතුව. එතකොට ගැඹුරු දියකට ගියා දැම්මත් මාළුකයි පස්සට වැළලුවත් පණුවකයි ඒකට කරන්න දෙයක් නැහැ. අපි දුන්නේ නැහැ. අපි චේතනාවක් තිබුණා බුදුහාමුදුරන්ට පූජා කරපු දෙය තවත් කෙනෙකුට අඬ ගහලා දෙන්න. නමුත් බල්ලෙකුට පූසෙකුට කුරුල්ලෙකුට හිඟන්නෙකුට කාට හරි දෙනවා නම් අඬ ගහලා ඒකේ යම් පාපයක් සිද්ධ වෙනවා. ඒක බුදුහාමුදුරුවම කසී බාරද්වාද සූත්‍රයේ ධම්මදායද සූත්‍රයේ දෙකේම විග්‍රහ කරලා තියෙනවා.
එතකොට ඒ අස් කරන බුද්ධ පූජාව වලලන්නම ඕනේ. නැත්නම් වතුර දාන්න.
වලලන්න හෝ වලකට දාන්න හෝ ගැඹුරු දියකට දාන්න හෝ පුළුවන්.
ඒ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.
අවසරයි රහතුන් වහන්සේ මේ ඔබ වහන්සේ දැන් අපිට දේශනා කළා මේ අනාගාමි ගන්ධබ්බතලයේ ආහාර ගැන. එතකොට මේ කාලංකරෝති කියන தത്വේ ගන්ධබ්බයෝ
කාලංකරෝති ගන්ධබ්බයෝ පෘථග්ජන ගන්ධබ්බයෝ.
ඔව්. ඒ කට්ටියද
කෙලෙස් පොඩියක් අරගහගෙන යන අයනේ.
ඔව්.
ඒක අර අනාගාමි ගන්ධබ්බයෝ කෙලෙස් පූජ කොඩියක් අරගහගෙන යන අය නෙමේ.
ඔව්.
ඒගොල්ලෝ න ආගාමි.
ඔව් දැන් මේගොල්ලෝ
කාම ලෝකයකට සුගති ලෝකයකට දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට මනුෂ්‍ය ලෝකයකට නොයන අය අනාගාමී
මේ අය දැන් මව් කුසේකට යනතුරු මේ ආහාර හතර වර්ගේ ලබා ගන්න කොහොමද මොන ආකාරයෙන්
කොයි අයද
මේ මරුණම දැන් කාලංකා කල්ලිස්පදිය කරගහගෙන යනවනේ මව් කුසා හොයාගෙන
ඔව්
ඒ අය
මව් එයාත් ගන්ධබ්බ
ඔව් ඒ අය මොනවද ගන්ධබ්බ කරන්නේ
දැන් ගන්ධබ්බ කරන්නේ ආපෝ තේජෝ ආයපටි දැන් අපි හිටමු අපි මෑටයක් හදනවා මේ වගේම තමයි කර්ම බීජ ඔය මෑටේ ඇහැ නොවෙන්න පැලනු වෙන තත්වයට අපි ආරක්ෂා කරගන්න අර ආපෝ තේජෝ ආයෝ පඨවි අර ලැබෙන්න ඕන. එතකොට ඒක තමයි ගන්නබ්බ. එතකොට ඔය මෑ ඇටේ පැල කරනකොට අපි පොඟවන්න ඕන. ඈ සමහර විට වී ඇටයක් නම් බර තියන්න ඕන. ඔය මොකටද ඔය? අර පඨවි තද කරනවා. වී ඇයි පැල කරන තද කරන්නේ? අර ඒක තමයි පඨවි. අර පොඟවනවා. ඇයි ආපෝ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතරමයි ඔය ඒවට ලැබෙන්නේ. එතකොටයි පැල වෙන්නේ. ඒකම තමයි මේ කර්ම බීජයකටත් ඔක්කන්ති වෙන්න ආපෝ තේජෝ ආයෝ පඨවි හතර තමයි උපකාර වෙන්නේ.
එතකොට මේගොල්ලන්ට මේ මව් කුසෙකට යන්න සාමාන්‍ය කාල සීමාවක් තියෙනවද?
එහෙම සීමාවක් නැහැ. ඒක මේ ණය ගණ දෙනුවකට අදාළ නියාම ධර්මයකට අනුවයි සිද්ධ වෙන්නේ. දැන් ණයක් තියෙන දෙනකට මිසක් මව් කුසෙකට කාටවත් ඔක්කන්ති වෙන්න බෑ. දැන් මව් කුසකට ඔක්කන්ති වෙන්න සිය දහස් ගානක් අර පෘථග්ජන ගන්ධබ්බයෝ පොරකනවා. නමුත් කාටද එන්න පුළුවන් අර ධර්මතාවයක්. මේක න්‍යාම ධර්මයකට අනුව වැඩියම ණය තියෙන සම්බන්ධකම තියෙන පුද්ගලයාට අර ගන්ධබ්බයාට විතරයි ඔක්කන්ති වෙන්නේ. සමහර විට එක සමාන දෙන්නෙක් හිටියොත් තමයි නියුන් දරුවෝ දෙන්නෙක්
ඉන්නේ. එතකොට ස්වාමීන්
වහන්සේ දැන් බල්ලෙක්ගේ කුසකට නම් ඊට වඩා එක සමාන අර බල ශක්ති තියෙන සම්බන්ධකම් තියෙන හතර පහ දෙනෙක් හය දෙනෙක් ඔක්කන්ති වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් රටකින් රටකටත් දැන් දෙන්නෙක් එකතු වෙලා කසාද
බඳින අවස්ථාවක් තියෙනවා. ඒත් එහෙමයි මේ ගන්ධබ්බයන්ට ඔය මේ දේශ සීමා මා ඉන්නේ නැහැ.
අවසරයි අරියතුන් ආංශ මේ බුද්ධ පූජාවක් පූජා කරාට පස්සේ අපිට මව මවා දෙන්න පුළුවන්ද?
මොකක්?
මව මවා පූජා කරන්න පුළුවන්ද? මව මවා.
දැන් මෙහෙමයි. Tamanට මව මවා පින් දෙන්න පුළුවන්. බුද්ධ පූජාව දෙන්න නෙමෙයි. අපි දැන් අපි බුද්ධ පූජාව පූජා කළාට පස්සෙත් හිතෙන් ඒක මෙනෙහි කළා අනුපස්සනා කරලා ඒ බුද්ධ පූජාව පූජාව පින් කළ පින්කමෙන් පින් දෙන්න පුළුවන්. පින් මව මව පින් දෙන්න පුළුවන්. නැතු බුද්ධ පූජාව මවන්න බෑ.
මව මව ඕන තරම් දෙත හැකි
පින් දෙන්න පුළුවන් ඕන තරම්. දැන් ඔයා දානයක් හරි බුද්ධ පූජාවක් හරි පූජා කළා නම් ඕන වෙලාවක ඉතින් ඒක අනුපස්සනා කරලා මවලා ඉතින් පින් දෙන්න පින් පවරන එක තමයි අනුමෝදනා කිරීම. ඒ අනුව මනසින් දනවනවා. අනුමෝදනා කියන්නේ ඒ අනුව මනසින් දන්වීම. දනවීම.
එතකොට ඒකේ ගන්ධබ්බේකට විතරද ස්වාමීන් වහන්සේ ගන්න
පුළුවන්? නෑ. පරදත්තූප ජීවී කෙනෙකුට පමණයි ගන්ධබ්බයන්ටයි පින් ගන්න පුළුවන්. පරදත්තු උපජීවීන්ටයි ගන්ධබ්බයන්ටයි පින් දෙන්න පුළුවන් ගන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. අපි සේරපායි සත්තු වශයෙන් සියලුම දෙනා මව් කිරින් පෝෂණය වෙලා තමයි මෙලොව මේ
මොකද්ද මොකද්ද?
අපි සේරපායි වශයෙන් සියලුම දෙනා අම්මගේ කිරි වලින් තමයි පෝෂණය වෙන්නේ. ඊට පස්සේ අපි මේ සියලුම දෙනා අම්මගේ මව් කිරිවලට ණයද? ණය කිව්ව
ණයයි ණයයි අනිවාර්යෙන් ණය.
එය නිදහස් වෙන්නේ කොහමද?
මොකද්ද?
එම ණය නිදහස් වෙන්නේ කොහමද?
ඒකෙන් නිදහස් වෙන්න අම්මට යුතුයකම් වගකීම් ඉටු කළා ණය දෙන්න ඕන. මොකද්ද යුතුයකම් වගකීම්? උපරිම යුතුයකම් වගකීම තමයි අම්මටත් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න පාර මාර්ගය පිළිවෙත පින්නදිනවා.
සමිනන්ත ජීවතුන් අතර නැත්නම් මොකද කරන්නේ?
නැත්නම් ඉතින් කරන්න තියෙන එකම වැඩේ පින් දීලා පින් පවර්ලා ණයෙ මිදී නිදහස් වෙන්න. තාත් ධර්මී ඉටු කළා ණයෙ මිදී නිදහස් වෙන්න.
හොඳයි සමිනන්ත.
අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ මහානීය වස්තු විදියට හඳුන්වන ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මේ අපි තුල වැඩෙන බව අපිට දැනගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මම හිතෙනවා
තමන්ගේ හිතේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමයි ඔය 33 බෝධිපාක්ෂික ධර්ම වැඩිමෙන් බව උදුරා දාන බව දවස දවස ගානේ තේරෙනවා. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ අලුතෙන් උපදින්නේ නැතුව බව උදුරා දැම්ම බව තේරෙනවා. ඒ වෙනුවට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභාදී සමෝහ රාගකේ, ද්වේෂකේ, මෝහකේ පූර්ණ වෙනවා.
එහෙමයි.
ඒක තේරෙනවා.
මේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ විහෙසනවා නම් මට සමා වෙන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශන අහපු ප්‍රථම අවස්ථාව මේ. මට හිතෙන්නේ මෙහෙම ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ ධර්මයේ මේ කැමැත්තෙන් දැන් සතරිද්දිපාද පංච බලපන්ති තියෙනවනේ. ඒතොර දැන් මේ ධර්ම මාර්ගයට එන්න අපේ තියෙන කැමැත්ත, අපේ තියෙන වීරිය. එතකොට අපි පවත්තනේ රාග දේශ මෝහ දුරු කරලා අලෝභ දේශ මෝහ වර්ධනය කරන චිත පවත්වීම ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලට අයත්ද ස්වාමීන් වහන්ස?
දැන්
අලගත්තු
අලගද්දූපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ ධර්මය තියෙන්නේ පහුරකට උපමා කරලා ගඟෙන් එතෙර වෙන්න මිසක් න ගහනත්තාය තරණත්තාය. තරණය කරගන්න ගඟෙන් එගොඩ වෙන්න මිසක්, ඒ කියන්නේ බව උදුරා දාන්න මිසක් මේක ගහනත් ආය අල්ලගන්න
නෙමෙයි.
දැන් ගඟෙන් එගොඩ වුණාට පස්සේ මේ ඔරුව කරගහගෙන යන මිනිහා මෝඩයා. ඉතින් ඒක නිසා මේ ධර්මයේ තියෙන්නේ මේ අලගද්දූපම සූත්‍රයේ කියපු ආකාරයට එතර වෙන්න විතරයි. නාපරං ඉතත් ආයාති. තරණය කරන්නේ එතර වෙන්න විතරයි. එතර වුණාට පස්සේ අපිට මේ ධර්මයනුත් අල්ලගන්න දෙයක්, එකතු කරගන්න දෙයක් නැහැ. තව කෙනෙකුට එගොඩ වෙන හැටි කියා දෙන්න පුළුවන් වෙනවා නම් ඒක වටිනවා. අල්ලගන්න නැහැ. එතකොට උපාදානය කරගන්න තවදුරටත් අල්ලගන්න දෙයක් නැහැ.
ගෞරවනීය අරහතුන් වහන්ස, මේ සෝතාපට්ටි ඵලයට පත්වෙන්න බුද්ධ ශක්තියට අනුගත විය යුතුමද?
අනිවාර්යෙන් විය යුතුයි.
ඊට පස්සේ
ඒක මම කියන දෙයක් නෙමෙයි. ගෞතම බුදුහාමුදුරුවම මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුව පිරිනිවන් මංචකයේදී පිරිනිවන් පාන්න විනාඩි 5ක් තියා ප්‍රශ්නයක් ඇහුවා. ඒකයි ඒක තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම ඡේදවල තියෙන 95 වෙනි ඡේදයේ. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ තව විනාඩි 5කින් 6කින් පිරිනිවන් පානවා. මේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුදුරුව, බුදුහඬ, බුදු බල, බුද්ධ ශක්තිය ලැබෙන්නේ නැති වෙලා යනවා නේද? කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. ඔබ වහන්සේ ජීවත් වෙලා හිටිය කාලේ මේ බුදුරුව, බුදුහඬ, බුදු බල, බුද්ධ ශක්තිය ලබා දීලා බුද්ධ ශක්තියට අනුගත වෙලා සද්දස්ස කුල පුත්තස්ස කොටසට මගඵල සෝතාපට්ටි ඵලයට පත් වෙන්න උපකාර කළා කියලා. ඒගමන බුදුහාමුදුරුව කිව්වා මා හේවං ආනන්ද චත්තාරිමානිඨානානි සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියානං කියලා. මේ ස්ථාන හතරක් තියෙනවා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන. මේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන ස්ථාන හතර චත්තාරි මානිඨානානි. මේක එක මේ කතාවේ තියෙන චත්තාරි මානිඨානානි එක සමාන දේශාංශක රේඛාවක එක සමාන දුරකින් මේ ස්ථාන හතර චත්තාරි මානිඨානානි කියන මාගදී භාෂාවේ තේරුම. මේ චත්තාරි මානිඨානානි මේ ස්ථාන හතර දැකබලා අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් සද්දස්ස කුල පුත්තස්ස කියන කෙනෙකුට. පෘථග්ජන පුද්ගලයෙකුට මේක වෙන්නේ නැහැ. මොකද්ද සද්දස්ස කුල පුත්තස්ස කිව්වේ? අන්න ඒක තමයි අර අක්කන සූත්‍රයේ තියෙන්නේ. භික්ඛුනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසකානම් ගති. ඒක තමයි සද්දස්ස කුල පුත්තස්ස. ඒ සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වූ කෙනෙකුට මේ ස්ථාන හතර දැක වැඳ පුදා ගැනීමෙන් බුද්ධ ශක්තියට අනුගත වෙලා දස ඥානං සංවේජ ඥානං කියන්නේ නැවත දසනේන සම්පන්න සංවේජ ඥානං. අර සං කියන්නේ රාගය ද්වේෂය මෝහය, වේ කියන්නේ වේගය, ජනිත වෙන ඥානං. ඥානං කියන්නේ ඒකෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි සෝතාපට්ටි ඵලය. ඒක තමයි දසනේන සම්පන්න වීම. දසඥානං සංවේජ දෘෂ්ටිය පිරිසිදු වෙනවා, සම්මාදිට්ඨියටපත් වෙනවා, සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඒක නිසා හැබැයි මේක තව මේකෙදි කරුණක් කියන්න ඕන. මේක සිදු වෙන්නේ ප්‍රඥානුසාරී බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනය තුල පමණයි. දැන් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට පෙර මේ හෙළබිමේම බුදුවරු හත් නමක් සිකී වෙසපු කකුසන්ද කෝණාගම කාශ්‍යප මේ හත් නමක් බුද්ධත්වයට පත් වුණා. මේ බුදුවරු හත් නමම ඔය කතාව කිව්වේ නැහැ. ඔය බුද්ධ ශක්තියට අනුගත වීමක් පිළිබඳව දේශනා කරලා නැහැ, කළේ නැහැ. මම ඒක ඇහුව නිසා, දන්න නිසා කියන්නේ. ඒ හත් නමම ඔක කිව්වේ නැහැ. ඇයි? ඒ අය ප්‍රඥානුසාරී බුදුවරුන් නෙමේ. එක්ක සද්ධානුසාරී, එක්ක වීරානුසාරී. සද්ධානුසාරී වීරානුසාරී බුද්ධ ශාසනවල ඒ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ආවිස ජීවත් වීමේ කාලය හුඟක් දිගයි. සියලුම පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය තියෙන මගඵල ලබන්නට සුදුසු සියලුම පුද්ගලයෝ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ සද්ධානුසාරී වීරානුසාරී බුදු ශාසනයක අලුතෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බෑ. සෝතාපට්ටි ඵලයට පත් වූ අයට මගඵල තියාගෙන යන්න පුළුවන්. මොකක් දීර්ඝායුෂයි ඒ කාලේ. ඉතින් ඒක නිසා ඒ දීර්ඝායුෂ බුද්ධ ශාසනය තුල මේ නිවන් මඟ ලබන්නට අර පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය ලැබූ සියලුම දෙනා මගඵල ලබනවා බුදු කෙනෙක් පිරිනිවන් පාන්නට පෙර. නමුත් ප්‍රඥානුසාරී බුදු කෙනෙකුගේ ජීවිත කාලය කෙටි. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙයි බොහෝ අය ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයකදී මගඵල ලබන්නේ. දිගින් දිගටම ඒ බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය පණ පිහිටවන්නට පුළුවන් වන හැම කෙනෙකුටම බුද්ධ ශක්තියට අනුගත වෙලා මගඵල ලබන්නට පුළුවන් ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක පමණක්. ඒ නිසායි ගෞතම බුදුහාමුදුරුවෝ ඊට පෙර බුදුවරුන් හත් නමක් ප්‍රකාශ නොකළ ඔය චත්තාරිමානිටානානි දසඥානං සංවේජඥානං විග්‍රහ කළේ, විස්තර කළේ, දේශනා කළේ. ඒකත් අන්තිම විනාඩි පහ තුලයි. මුළු බුදුහාමුදුරුවෝ හිටියේ අවුරුදු 45 තුල ඔක් කිව්වේ. අන්තිම විනාඩි පහ තුලයි මේක ආනන්ද හාමුදුරන්ගේ ප්‍රශ්නයකට උත්තරය හැටියට දේශනා කරලා තියෙනවා.
ස්වාමීන් වහන්ස, සද්දස්ස කුල පුත්තස්ස උනාට පස්සේ කෙනෙකුට චත්තාරෝ ඨානානි වැඳ පුදාගෙන මේ විශ්වය තුල ඕනම තැනක බුද්ධ ශක්තියට අනුගත විය හැකිද?
විශ්වය තුල බුද්ධ ශක්තිය තියෙන්නේ ඔය චත්තාරෝ ඨානානි විතරයිනේ.
නාගල පන්සලේ වගේ ඒ වගේ
ඒ වගේ තැනක බුද්ධ ශක්තිය නැහැ. බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ ස්ථාන හතරේ. විශේෂයෙන්ම අර බුද්ධත්වයට සියලු බුදවරුන් බුද්ධත්වයට පත් වෙන ජයශ්‍රී මහ බෝධිය ගාව මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු මේ අපි ඉන්න පුඹිම ඉසිම්බැස්සකල ඒ වගේම ලුම්බිනිය බුදු අර බෝසත්තුමා උපතින තැන පිරිනිවන් පෑව කුසිනාරාම වල වෙන කොහේවත් මේ බුද්ධ ශක්තිය බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නෑ. පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා මේ බුද්ධ ශක්තිය හැම තැනම තිබුණා. බුදුහාමුදුරුව බුද්ධ ශ්‍රාවකයෝ ගිය හැම තැනකම තිබුණා. ඒකට හේතුව අර බුදුමන බුදුරුව බුදුහන්ද බුදුගුණ බුදුබල තිබුණා. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ලෞතරා බුදු පියාණන් වහන්සේ නැවත කේන්ද්‍රගත වෙනවා අර චත්තාරි මණිතාන. දැන් වැදගත් ප්‍රශ්නය ඇහුවේ නැහැ. මොකද්ද වැදගත් ප්‍රශ්නේ? කොහොමද සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ? සද්දස්ස කුල පුත්තස්ස වෙන්න නම් හේතුඵල දහමට සූත්‍රයට ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලන්න පුළුවන් වෙන්න ඕන. හැම කරුණකදීම හැම අවස්ථාවකදීම හැම වචනිකදීම හැම ක්‍රියාවකදීම හැම සිටිවිල්ලකදීම ඒ කියන්නේ ආනපාන සත්‍ය සමාධිය වඩන්න පුළුවන් වෙන්න ඕන. එතකොට හේතුඵල ධර්මයට බහා ගලපා නොබලා ණය විනයට සසඳා බලන්න බැරි කෙනෙකුට සද්දස්ස කුල පුත්තස්ස වෙන්න බෑ. සද්දා ඉන්ද්‍රිය මතුවෙන්නේ සද්දෝ හෝති වෙන්නේ සද්දා බල මතුවෙන්නේ නෑ. අර සෝතාපට්ඨාංග හතර සම්පූර්ණ වෙන්නේ නැහැ. දසනීයන සම්පන්න වෙන්න බෑ. දසනීයනං සංවේජනීයනං වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් කවුරුත් කල්පනා කරන්න ඕන තමන් කරන කියන හිතන හැම වෙලාවෙම සූත්‍රයට ධර්මයට හේතුඵල ධර්මයට බාගලපා බලා ණය විනයට සසඳා බලන්න කටයුතු කළොත් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. එවන් කෙනෙක් චත්තාරිමානිටානානි වැඳ පුදාගත්තොත් අනිවාර්යෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒක දේශනා කරගත.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
කියන්න. තව එක ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ බොහෝ ධර්ම දේශනා කළා, ශ්‍රූත දේශනා දේශනා කළා. නමුත් ඒකේ මාගදී භාෂාව හෝ අනිකුත් විශාල ධර්මස්කන්ධයක් ලබා ගන්න බැරි වුණා. නමුත් ස්වාමීන් වහන්සේ මහා වැස්සක් වැහැලා ඔක්කොම හොදාගෙන ගිහිල්ලා නමුත් යමක් ඉතුරු වුණා නම් ආන්ගේ ඉතිරි වුණ දේ මා ළඟ තියෙනවා කියලා මට කියන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආනාපාන සති සමාධිය පමණමයි හිතේ තියෙන්නේ, වෙන මොනක්වත් නැහැ.
ඒක තියෙනවා නම් ඒක ඇති. ඒක තමයි හේතුඵල ධර්මයට බහා ගලපා බලා නයනයට රසඳා බලා කටයුතු කරනවා කියන්නේ ප්‍රායෝගිකව ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කරන වෙන මොකක්වත්.
ස්වාමීන් වහන්ස, එතකොට ආනාපාන සති සමාධිය බොහෝසේ ප්‍රායෝගික කරපුවාම, සෑම මොහොතකම ප්‍රායෝගික කරපුවාම ඒකේ අවසානයේ දැනෙන්නේ නිකන් උපේක්ෂා සිතක් වාගේ පමණයි. නමුත් මේ උපේක්ෂාසිත ස්වාමීන් වහන්සේ දැන් යම්කිසි අපට සිද්ධියක් සිද්ධ වෙනකොට මේ මතුවෙලා බොහෝ ප්‍රබෝෂරව එනවා. ආයෙක නිකන් සාමාන්‍ය මට්ටමින් තියෙනවා.
ඒක අර නිබ්බිදා වුණේ නැති නිසා.
අන්න ඒක ඒ ස්වාමීන්.
ඒක නිබ්බිදා තත්වයටපත් නුනොත් ඒක తాවකාලික පරස්තරයක් පමණයි. ඒකයි වෙන්නේ. අපි යුගනද්ද වශයෙන් දිගටම නිබ්බිදා තත්වයටපත් වෙනකම් ආනපාන සති සමාධිය අර චතුරාරක්කා මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වල තමයි නිබ්බිදා. ඒක වැඩුවොත් හරි.
ඒ උපේක්ෂාවටපත් උනත් අර යම්කිසි සිද්ධියකදී අර
ඒක එක සිද්ධියකදී හරි අර වගේ කම්පනයක් ජලනයක් වැඩි පාරකට යනවනම් නිබ්බිදා වෙලා නැහැ. මුල කපල නැහැ.
ඒ කම්පනේ නොවි ඒ කර මේ කියන්නේ යම් අඩු වැඩි වීමක් එහෙම වෙන්න බැයිද ස්වාමීන් වහන්සේ?
එහෙම වෙනවා. එහෙම වෙනවා. නමුත් නිබ්බිදා වුණොත් නියත වශයෙන්ම ඊට පස්සේ
ස්ථාවරවම පිටිනවා.
බින්දං විරජ්‍යති විරාජා විරුද්ධති ඒක පටිණ සබ්බූපති පටිණ රසග් වෙනවා.
එහෙමයි සයිලස්. ගෞරවනීය ස්වාමීන් වහන්ස අන්ට ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. ඔබ වහන්සේ තව පටිච්චසමුපාද විග්‍රහය එක තව විදිහක් කියනවා උපාදෝ පවත්තම් පවත්ත නිමිත්තං ආදී වශයෙන්
පටිච්චසමුපාද විග්‍රහය තව නොඑකේවා තියෙනවා.
එහෙමයි.
මම ඒව විග්‍රහ කරන්න ගියේ නැහැ.
නෑ ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඒකේ තියෙනවා නිබ්බති උපප්පජ්ජති කියලා ඒකයි උපපජ්ජති කියන දෙකේ අතර වෙනස
වෙනස් තියෙනවා.
ඒක පැහැදිලි කරන්න
තමයි. එතන තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච uppādu විඥානං uppādu pavattaṁ pavatta nimittaṁ nimitta paṭisandiṁ paṭisandi gatiṁ gati āyuhanaṁ āyuhanaṁ upapatti upapatti nibbiddhi nibbati nibbati upappatti o nibbati upappatti උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය මේක චක්කුංච පටිච්ච රූපේච උපාදෝ විඥානං උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ධි ගතිං ගති ආයුහනං ආයුහනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ මේක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය දෙවෙනි පැත්ත කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ විඥානං අනුපාදෝ අපවත්තං අපවත්තං අනිමිත්තං අපපටිසන්ධින් අගතින් අනායුහනං අනුපපත්ති අනිබ්බිති අජාතං අභූතං අකසං අසංකතං අනපායෝ අනුපායෝ අනිසිතෝ අරහත. මේක කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. මහා නිධාන මහා ප්‍රධාන සූත්‍රවලත් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඉතා පැහැදිලිව මේ විභංග ප්‍රකරණේ මේ විග්‍රහයන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ ඔය අවිද්‍යා පත්‍ය සංකාර විඥාන කියන එක විතරක්ම නෙමෙයි. බුදුහාමුදුරුව ජීවිත කාලයට නොයෙකුත් වචන පාවිච්චි කළා මේ පටිච්ච සමුප්පාද ධර්මය විවිධ ස්වරූපෙන් විවිධ ආකාරයෙන් විවිධ තන්වලදී විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. මෙතන ප්‍රශ්නේ ඇහුවේ උපපත්ති
උපපජ්ජති දෙක.
ඔව්. උපපජ්ජති කියන්නේ එක උපතයි. උපපජ්ජති කියන්නේ නැවත නැවත යලි යලි උපපජ්ජ නැවත නැවත යායම් තන්නා පෝනු බවක පුන පුනා උපත ලබනවා කියන එක උපපජ්ජති.
ස්වාමීන් වහන්ස ඒකෙන් මං මේ ඊළඟ අතුරු ප්‍රශ්නේ ඔබ වහන්සේට යොමු කරන්නේ මහපදාන සූත්‍රයේ තියෙනවා ධම්මතා ඒසා භික්කවේ සත්තාහ ජාතා බෝධිසත්තේ බෝධිසත්ත මාතා කාලං කරෝති තුසිතං කායං උපපජ්ජති. උපපජ්ජති නෙමෙයි.
ඔව් ඒකත් උපපජ්ජති
බෝසත්තුමාට අයමෙත්ත ධම්මතා කියලා.
ඒක බෝසත්තුමාට උපපජ්ජති කියන්න බෑ අවසාන වශයෙන්. එකවරයි නියුපදෙන්නේ.
නෑ ස්වාමීන් වහන්සේ
ඒක බෝසත් කෙනෙක් අවසාන වශයෙන් එක උපතයි ලබන්නේ අවසාන උපතේ. නත්ති දානි පුනබ්බව අයමන්ති මා ජාති. ඉතින් අර බෝසත්තුරු මුල් කාලේ වගේ වගේ ඒ විවරණ ගන්න කාලේ නැවත නැවත යලි යලි තිබීම විග්‍රහ කරන්න තමයි උපපජ්ජති විග්‍රහ කරලා තියෙන්නේ.
උපපජ්ජති වෙලා තියෙන්නේ මේ බෝධිසත්ත්ව මාතා තුසිතං කායං උපපජ්ජති කියලා කියන්නේ නැවත වතාවක්
අලුතෙන් නැවත නැවත ඒ මව් කුසේ උපපජ්ජති වෙනවා වෙන්න පුළුවන්.
ආයේ තව එතනම තියෙනවා බෝධිසත්ත්ව මාතා ඒ විදිහට මොකක්ද නම
ඕක තියෙන්නේ කොහෙද?
මහප්‍රධාන සූත්‍රයේ ඒක කියන්නේ මේ
මහප්‍රධාන සූත්‍ර අටුවාවේ වෙන්න ඕන ඔය තියෙන්නේ.
නෑ මේ ත්‍රිපිටකේම තියෙනවා. අපිට එක්කෙනෙක් කිව්වා මේ කෙනෙක් අපි එක්කලා කතා කරනකොට බෝධිසත්ව මාතාව මිය ගියා කියන මිය ගියේ නෑ කියලා කියන එක බොරු. එහෙම කියලා ඊට පස්සේ අපි ඒක කතා කරලා කිව්වා නෑ උපප්පජ්ජති වීමක් උනේ එතුමිය නැවත වතාවක් අභිනව තත්වයකට පත් වීමක යුනේ කියලා.
ඒක ඒක තමයි මේ අනුපද්දෝ කියන එක තත්වයේ තමයි පත් උනේ.
එතුමිය අභිනව තත්වයකට පත්
වීම අභිනව තත්වයකට වෙනස් වුණා.
ඒක තමයි උපප්පජ්ජති කියන්නේ
කියන්නේ. දරු ගැබකින් ආයි කිසිම කලෙක දරුවෙක්ව නොඋපදවන තත්වයට මහා මායාවක් සිද්ධ වුණා.
වුණා. ඒක අභිනව තත්වයකට පත්වීම කියන එක තමයි උපප්පජ්ජති.
අනිබ්බිත කියන්නේ. අනිබ්බිතී අනුපපත්ති වුණා.
හරි. ඒක තමයි ගැටලුව තිබුණේ ඒක නිදහස් කරගන්න උවමනා කරේ.
ස්වාමින් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වුණා ප්‍රීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංකාර පරිසංවේදී, පස්සම්භයං චිත්ත සංකාර, චිත්තපටි සංවේදී කියන ඒ අවස්ථාවල අස්සපස්ස කර ශික්ෂණයට පත් වී යුතු කියන
ඒවා අස්සපස්ස කරන්න දෙයක් නැහැ. එතෙන්දි තියෙන්නේ පජානාති. ඒ කියන්නේ තමන් තුළ ඇතිවන වෙනස තමන් විසින් නිවැරදිව දැන හඳුනා ගැනීමයි ඔය චිත්තේ චිත්තානුපස්සනාවේ ඔය සියලු තැන්වලදී මහා දැන් ඔයා මං හිතන්නේ අර මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ මුල් දවසේ ආවි නෑ නේද? ඒක තමයි ඔය ප්‍රශ්න අහන්නේ. එතෙන්දි ඔය සියලු දේ කියලා දුන්නා. ඒක නිසා මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ චිත්තේ චිත්තානුපස්සනාව ඊයෙනෙමේ පෙරේද විග්‍රහ කළා. එතෙන්දි ඔය සියලු දේ ද්වතාවය දෙපැත්ත පජානාති. තමන් තුළ ඇතිවන වෙනස තේරුම් ගන්න විතරයි අවශ්‍ය. ඒකයි කිව්වේ.
ස්වාමීන් වහන්සේ මේ අර මේ මහමායා දේවිට සිදු වෙච්ච දේ සෑම ඒ බබුතමාවකට සිදු වෙනවද?
සෑම ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන බෝසත් කුමාරයෙක් උපදුනා නම් ඒ බිහි කළ මව නැවත කිසිම දවසක දරුගැබක් සකස් නොවන ආකාරයට මහා මායාවක් පූර්ණ ලිංග විපර්යාසයක් සිද්ධ වෙනවා. එතකොට පූර්ණ ලිංග විපර්යාසයක් සිදු වුණාට පස්සේ සුද්ධෝදන රජුන්ට දැන් පිරිමිය ගෙදර තියාගන්න බැරි වුණා. මේක ටිකක් ප්‍රශ්නයක්නේ. ඒකින් දැකලේ ඒ මහා මායා විසෝ දැන් මාතෘ දැන් දේවින් වහන්සේ නෙමෙයි දැන් මාතෘ දිව්‍යරාජ. දැන් දේවින් වහන්සේ නෙමෙයි දේවයන් වහන්සේ. ඉතින් අර පිරිමියා මව මහා මායාවක් සිද්ධ වුණ නිසා සුද්ධෝදන රජුව කළේ අර සංකස්ස සංකපාල කියන තැන කන්න මුදුනේ බොහොම හොඳ ලස්සන ගයක් හදලා සියලු පහසුකම් සලසලා එතන සියලු කෑම බීම සකස් කළා. හැබැයි කාටවත් බලන්න පේන්න එළියට එන්න බැරි විදිහට අඩි 20ක් පමණ උඩ උස ගල් තාප්පයක් තාම තියෙනවා ගල් තාප්පේ. ඒ ගල් තාප්පයක් හදලා ඒකේ රඳවලා සියලු අවශ්‍යතාවන් සක්පේලා දුන්නා තිබුණා. පස්සේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ යම් වසර ගාණක් යනකොට බුදුහාමුදුරුවට තේරුම් ගියා දැනගන්න ලැබුණා බුදුහාමුදුරන්ට ඒ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශක්තියෙන් තමන් බිහි කළ මව තාමත් යම් තැනක මේ මාතෘ දිව්‍ය රාජ්‍යය හැටියට ඉන්නවා ජීවත් වෙනවා. ඒගමන බුදුහාමුදුරුව සංකස්සන වලට ගිහිල්ලා ඉනිමගක් අරගෙනයි අඩි 20ක් නැග්ගේ. ඊට පස්සේ ඉනිමගක් තියලයි අඩි 20ක් බැහැලා මේ මාතෘ දිව්‍ය රාජ්‍යයට බොහොම අර ගැඹුරු ධර්මයක් ඉක්මනින් තේරුම් ගන්න. මොකද මේ මාතෘ දිව්‍ය රාජ්‍යය දැන් මේ අර ස්වාභාවික මේ රාග දේශ මොහ තියෙන ලෝකෙන් ඉවත් වෙලා ඒක නිසා යම් ආකාරයකට ස්වාභාවික වශයෙන්ම අර ධර්මඥානයක් එහෙම නැත්නම් භාවනාවක් වගේ එකක් තිබුණා. ඒක නිසා අභිධර්මයේ දේශනා කරලා සෝතාපට්ටි ඵලයට පත් කරලා ඒ ඉනිමගෙන්ම බැහැලා ඉනිමගෙන්ම නැගලා එළියට ආවා. ඉනිමග තාම තියෙනවා ඉතින් තිබිලා ඉනිමග කපාගෙන ගිහිල්ලා තියෙනවා රත්තරන් ඉනිමග පස්සේ කාලේ. රත්තරන් ඇඳකුත් තිබිලා තියෙනවා තාම ඇඳේ කෑලි තියෙනවා ඇඳ ඇඳේ රත්තරන් කෑලි කපාගෙන ගිහිල්ලා තියෙනවා කවුරු හරි. පස්සේ කාලෙක අපේ පෘථග්ජන පාලකේ කවුරු හරි කපාගෙන ගියා කියලා තමයි කියන්නේ. හැබැයි ඒ තැන අදත් ඕන කෙනෙකුට ඔය ඇඹිලි පිටියට මෙහා සංකපාලයට මෙහා ඒ සංකස්ස කියන තැන දැනටත් දැක ගන්න බලා ගන්න මං හිතන්නේ මෙතනත් ඇති 200-300ක් ගිහිල්ලා තමන්ගේ ඇහෙන් ඔය කියන තැන බලාගත්තායි.
ස්වාමීන් වහන්සේ එතන කාලංකරෝති උපපජ්ජති කියන්නේ කෙලෙස් පොදිය ක්‍රියාත්මක කරමින්ම අලුත් තත්වයකට පත් වුණා කියන එක.
ඔව් ඔව් ඔව්.
යාගේ මරණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේ
ඒක ඔව්. ඒ මොකද සෝතාපට්ටි ඵලයට පත් වුණානේ. එතකොට ඊට මෙහා අනාගාමී යන්න බැරුණා. සම්මාදිටික දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ජාති සෝතාපන්න වෙලා ඉපදුණා.
අවිනාස මේ සද්දස්ස කුලකුත් අස්ස වෙච්ච කෙනෙක් බුද්ධ ශක්තිය අනුගත වුණ නැත්නම් ඒක ගිලිහියනවද?
ඈ
සද්දස්ස කුලකුත් අස්ස තත්වයට පත් වෙච්ච කෙනෙක් බුද්ධ ශක්තිය අනුගත වුණ නැත්නම් ඒක ගිලිහියනවද යාට ඒ ගතිය?
ඒක ඉතින් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න මාර්ගයේ හිටියට ඵලයට පත් වෙන්නේ නැහැ. බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. නැත්නම් සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ නැහැ. හොඳයි එහෙනම්
අවසරය.
අදට අවසානයි දැන්. මොකද වෙලාව උංගක් පරක්කු වෙලා තියෙනවා. දැන් අද කරුණු දෙකක් කියන්න තියෙනවා පින් අනුමෝදන් කරන්නට පෙර. අද හවස හතට අපේ කරපුටුගල සුනන්ද මේ අපේ නෝබුඩ් සාමීන් වහන්සේ ඉන්නවා. නෝබුඩ් සාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා ඇති හවස හතට. ඒකටත් ඔබ හැමට සමන් දෙන්නට අවස්ථාව ලැබෙනවා. ඊළඟට අද හවස ගිලම්පස පූජාව නාවල පදිංචි දීපානි පෙරරාමිනි විය ඇතුළු ඒ පවුලේ උදවියන් සිය මෑණියන්ගේ නිරෝගී භාවය උදෙසාත් ධර්ම මාර්ගයට යොමු කිරීම උදෙසාත් පින් අනුමෝදන් කරන්න ආශිර්වාද කරන්න සත්‍යක්‍රියා කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි නිසානීද අල්මේඩා සහ පවුලේ උදවියත් කලල්ගොඩ පදිංචි ජගත් සහ සිරිමලිටි අලහකෝන් මොරින් පෙරේරා සහ ඒ පවුල්වල සියලු උදවියත් එවගම කලල්ගොඩ පදිංචි වජිර පෙරේරා මහතා ඇතුළු ඒ පවුලේ උදවියත් හෝකන්දර පදිංචි ගාමිණි ප්‍රශාන්ත සහ පවුලේ උදවියත් විසින් මේ පිරිස වෙත ඒ අවස ගිලම්පස දානය පූජා කරනවා. ඒ සියලු දෙනාම ඒ ගිලම්පස පූජා කළ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒ ගිලම්පස පරිහරණය කරන්න පුළුවන්. පින් දෙන්නට පින් පවරන්නට නයින් විදෙන්නට නිදහස්ව කටයුතු කිරීමෙන් අනතුරුව. ඉතින් ඒක නිසා එකත් අපි සිහිපත් කළා. අවසාන වශයෙන් සියලුම පින් බලාපොරොත්තු වෙන නොවන සියලු දෙනාට බොහොම පැහැදිලි සිතකින් තුන් සිත පහදාගෙන පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තා වතාචම් මේ සම්බදම් පුඤ්ඤ සම්පත සබ්බේ දේවා දන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තා වතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්තාවතාචං මේ සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිටි ඉදම් මේ ඥාතීනම් තෝ සුඛිතාන්තු ඥාතයෝ ඉදම් මේ යම්මෝතු සුඛිතාන්තු ඥාතේ ඉදං ෝ ඥාතීනම් තෝ සුඛිතාන්තු ඥාතේ ඉමිනා පුඤ්ඤකම් මාමී බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබාන ගත්තියා.